අද සාකච්ඡාවට තෝරගත්තේ කජ්ජනීය වග්ගයේ පාරිලෙය සූත්‍රය. මේ සූත්‍ර දේශනාව මේ භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ගෝසිතාරාමේ වැඩ වාසය කරන කාලේ ඒ භාග්‍යවතුන් වහන්සේ උදේ ඒ පිණ්ඩපාතය සඳහා වැඩලා පිණ්ඩපාතයෙන් පස්සේ තථාගතයන් වහන්සේ ඒ සේනාසනයේ සකස් කරලා තියලා සිවුරුත් අරගෙන කාටවත් කියන්නේ නැතුව තථාගතයන් වහන්සේ එතනින් පිටත් වෙලා ගියා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා දැක්කා මේ බුදුහාමුදුරු මේ විදිහට යනවා. දීලා ආනන්ද හාමුදුරුවන්ට කිව්වා, ආනන්ද හාමුදුරුවනි මේ පැවත් ආනන්දේනි භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට මේ සිවුරු එහෙම තියලා සෙනසුර සේනාසනය සකස් කරලා තියලා මෙහෙම කාටවත් කියන්නේ නැතුව පිටත් වෙලා ගියයි කියලා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ කියනවා මෙහෙම තථාගතයන් වහන්සේ ගියහම ඒ තථාගතයන් වහන්සේ ඒ වෙලාවේදී ලුහු බඳින්න හොඳ නැත, ඒ තනියම හුදකලා වාසය කරන්නයි එහෙම යන්නේ කියලා මේ කිව්වා. පස්සේ මේ භාග්‍යවතුන් වහන්සේ ඉතින් පිළිවෙලින් මේ චාරිකා කරනවා. ඒ පාරිලෙය වනේ මෙහෙම තථාගතයන් වහන්සේ ගිහිල්ලා මේ සල් ගහක් මුල වැඩ වාසය කරනවා. ඒ කාලේ මේ බොහෝ භික්ෂුන් වහන්සේලා ආනන්ද තථාගතයන් වහන්සේ හාමුදුරුවෝ ඇවිල්ලා කියනවා අපි බොහෝ කාලෙකින් මේ බුදුහාමුදුරන්ගේ බණක් ඇහුවේ නැහැ කියලා, අපිට මෙහෙම අපි බණක් අහන්න සතුටුයි කියලා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ ඒ පාර මේ භික්ෂුන් වහන්සේලාත් එක්ක බුදුහාමුදුරුවෝ ඉන්න තැනට ගියා. ඉතින් බුදුහාමුදුරුවෝ ඒ භික්ෂුන් වහන්සේලාට මේ ධර්මීය දේශනා කළා, සිත සතුට කළා. ඒ අවස්ථාවේදී එක භික්ෂුවකට මේ විදිහට චිත්ත විතක්කයක් ඇති වුණා. මොන ආකාරයට දන්නා, මොන ආකාරයට දක්නා, කෙසේ දන්නා, කෙසේ දක්නා. එතකොට කෙසේ දන්නා, කෙසේ දක්නා කෙනෙකුට මම හිතන්නේ මාළගේ ෆෝන් එක මේ මයික් එක මියුට් කරගන්න.
සෝරි ડોක්ටර්, තිරුවන් සරණයි. සෝරි.
තිරුවන් සරණයි. මොන ආකාරයේ දන්න කෙනෙකුටද කෙසේ දන්නා කෙසේ දක්නා මහන්න කට මේ ආශ්‍රවයන් අතරක් නැතුව නැති වෙනවයි කියන එකයි. දැන් ආනන්තර අපි දන්න මේ ආනන්තරීය කියන ඒ වචනේ අපි දන්නවා. ආනන්තරී පාප කර්මය කියලා කියන්නේ ඒව කරාම ඒ කියන්නේ අතරක් නැතුව කියලා. අපි දන්න එක පාටම අපාය ගිහිලි ඉත්තේ දෙන්නේ අන්න ඒ වගේ මේ අතරක් නැතුව මේ ආශ්‍රවයන් පහ වෙන්නේ කොහොමද කියන එක. මේක මේ ට්‍රාන්ස්ලේට් කරලා තියෙනවා. ඉතින් මාර්ග ඥානීයට අනුව ආශ්‍රවය ආශ්‍රවක්ෂය කියලා. ඉතින් ඒක වචනේ ඇඩ් කරලා තියෙන්නේ මේ අතරක් නැතුව ආශ්‍රවයේ නැතිවීම මොනක් කෙනෙකුටද සිද්ධ වෙන්නේ කියලා. ඒක තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ බුදුහාමුදුරුව මේ විදිහට දැකලා මේ පුද්ගලයාගේ මේ චිත්තය ඇතිවෙච්ච විතක්කේ දැකලා මහණෙනි මා විසින් විචය නූලින් දහම් දේශනා ලදී කියලා කියනවා. ඒ කියන්නේ මේ ඩිස්ක්‍රිමිනේට් වෙන වශයෙන් මේ ධර්මයන් දේශනා කරලා තියෙනවා. එහෙම කියලා තථාගතයන් වහන්සේ මෙතෙන්දී පෙන්නනවා මේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන්ම තථාගතයන් වහන්සේ මේ විදිහට දේශනා කළාය කියන එක. එතෙන්දී පෙන්නනවා සතර සතිපට්ඨානෙ. පළවෙනි එක සතර සතිපට්ඨානෙ, දෙවෙනි එක සතර සම්‍යක් ප්‍රදානය, තුන සතර ඉද්ධිපාදය, ඊළඟට හතරවෙනි එකයි පස්වෙනි එකයි කියන මේ පංච ඉන්ද්‍රියනුයි පංච බලයනුයි කියන දෙක. එතකොට 10ක් වෙනවා එතන. ඊළඟට සප්ත බොජ්ජංගය, එනකට ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මා විසින් මෙසේ මේ විදිහට මේ වෙන්වෙන් කරලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මේ මම මේ විදිහට දේශනා කළායි කියලා. එතකොට ඒ තුනත් මේ විදිහේ විතර්කයක් ඇති වුණායි කියලා. දැන් අපි මේක කෙටියෙන් බලනවා නම් මෙතන පළවෙනියෙම සතර සතිපට්ඨානයි කියලා කියන්නේ. අපි මේ දන්නවා සතර සතිපට්ඨානයි කායේ කායානුපස්සී විහෙරති. එතකොට මේ කය පිළිබඳව අපි භාවනාවන් කරනවා. අපි දන්නවා මේ දෙතිස් කුණපය තියෙනවා. ආනාපාන සතිය දෙතිස් කුණපය. ඊළඟට මේ ධාතු වශයෙන් අපිට බලන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේකේ මලසිරු වශයෙන් බලන්න පුළුවන්. එතකොට මේ විදිහට බැලිම එතකොට ඒ කය ගැන අපි භාවනාව කරනවා. ඊළඟට වේදනානුපස්සනාව තියෙනවා. අපි දන්නවා සුඛ වේදනා, දුක වේදනා, සුඛ දුක්ඛත් නෝන අදුක්ඛම සුඛ වේදනා කියලා. ඒතර මේ වේදනාවන් සම්බන්ධයෙන් අපි භාවනා කරනවා. මෙනෙහි කරනවා, සිහි කරනවා. ඊළඟට චිත්තය තියෙනවා. අපි දන්නවා මේ රාග සහිත චිත්තය, සරාගං වා චිත්තං, සරාගං චිත්තං තිපජානාති. මේ රාග සහිත චිත්තය රාග සහිතයි කියලා දැනගන්නවා. රාගය නැති වුණාම රාගය නැතියි කියලා දැනගන්නවා. ද්වේෂ සහිත චitte, ද්වේෂයන් නැති චitte, ඊළඟට මෝහ චitte, මෝහයන්, මෝහයන් සහිත, මෝහයන් රහිත එක. ඊළඟට අපි දන්නවා මේක මේ සිත විසිරලා තියෙන සිත්යන්. දැන් තීන විද්‍යයන් හිම තියෙනවා සිත හැකිලෙනවා හැකිලිච්ච සිත්තේ ඒ විදිහට දැනගන්නවා ඊළඟට සිත්තේ ඔය මේ උද්දච්ච කුක්කුච්ච නිසා විසිරෙනවා ඒ විසිරුණු චිත්තය කියලා දැනගන්නවා ඊළඟට මේ සිත සමාධිගත වෙච්ච සිත්තේ මේ විදිහට සිත ප්‍රඥාව තියෙනවා නම් විශාල බවටපත් වෙනවා ඒක මේ බොහොම අනුත්තර වූ චිත්තය ඒ අනුත්තර භාවයේ තියෙන චිත්තය ඊළඟට අනුත්තර නොවූ චිත්තය ආදි වශයෙන් මේ චිත්තානුපස්සනාව. ඊළඟට මේ ධම්මේ ධම්මානුපස්සනාවේදී අපි දන්නවා මෙතන තියෙනවා අපි පංච නීවරණ ධර්මයන් බලනවා. ඊළඟට පංච උපාදානස්කන්ධය. ඊළඟට ආයතන. ඊළඟට සප්ත බොජ්ජංගය. ඊළඟට චතුරාර්ය සත්‍ය. මේ විදිහට මේ ධම්මානුපස්සනාව මේ විදිහට කොටස් තියෙනවා. එතකොට මේක එකක්. ඊළඟට වීර්යය අපි දන්නෝ මේ වීර්යය අපි අනුපන්නානම් පාපකානම් අකුසලානම් ධම්මාන අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරබුච්චිත්තං පග්ගංහාති පජහති කියලා අර ඉපදිලා නැති පාප කකුසලයන් නැති කරන්න අපි උත්සාහ කරනවා මේ පාපයන් නැති කරන්න කරන වීර්යය. ඊළඟට ඉපදිලා තියෙන දේවල් අයින් කරන්න. දැන් ඉපදිලා නැති පාප කකුසල ධර්මයන් තමයි මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, හිංසා විතක්ක කියන ඒවා ඉපදිලා නැහැ. අපි දැන් මේ සාකච්ඡාවක් කරනකොට එහෙම දෙයක් ඇත්තේ නැහැ. නමුත් අපිට ඉපදිච්ච දේවල් තියෙනවා ලෝභ දෝෂ මෝහ අපි දන්නවා අපි ළඟ ඉපදිලා මේවා තියෙනවායි කියලා මේ මූඩ තමයි අපි මේ ඉන්නේ කියලා පවත්වන්න කියලා. ඒතකොට ඉපදිලා නැති කුසල් තමයි මාර්ගඵල චිත්තයන් තියෙනවානේ. එතකොට ඒ ශ්‍රද්ධාව සෝවාන් ඵල ලාභ ආදී ශ්‍රද්ධාව ඒතර සකුදාගාමීගේ ශ්‍රද්ධාව ආදී වශයෙන් ඒවා තමයි ඉපදිලා නැති කුසල් උපද ගන්න උත්සාහ කරන්නේ. ඉපදිච්ච කුසල් ඊළඟට අපි පවත්වනවා ඒ ශ්‍රද්ධාදී ඉන්ද්‍රයන් ඒ මුලා වෙන්නේ නැතුව පවත්වා ගැනීම. එතකොට තමයි මේක අපිට දැන් කරුණු 8ක් කිව්වා. ඊළඟට මේ ඉර්ධිපාදියෝ තියෙනවා මේ ඡන්ද, විරිය, චිත්ත, විමංසා කියලා ඉර්ධිපාදයන් තියෙනවා. ඊළඟට මේ පංච ඉන්ද්‍රියන් පංච බලයන් තියෙනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාව, ප්‍රඥාව, විරිය, සති සමාධි කියලා මේක ඉන්ද්‍රියන් වෙනවා. ඒ වගේම බලයන් වෙනවා. එතකොට එතන කරුණු 10ක් වෙනවා. ඊළඟට සප්ත බොජ්ජංගය අපි දන්නවා සති සම්ප්‍රත බොජ්ජංගය සති බොජ්ජංගය ඊළඟට ධම්ම විචය වීර්යය ඊළඟට ප්‍රීතිය ඊළඟට පස්සද්ධිය සමාධිය ඊළඟට උපේක්ඛාව මේ විදිහට බොජ්ජංගය යනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි දන්නවා සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා එතන තියෙනවා අටක්. අනුලගේ මයික් එක ආපහු. එතකොට මෙතන මේ විදිහට අපිට පේනවා කරුණු 37ක් තියෙනවා. තතරෙන් වාස්සේ දේශනා කරනවා මම මේ විදිහට මේ වෙනස් කළා මේ වෙන්වෙන් වශයෙන් මේ ධර්මීය දේශනා කළාය කියලා. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි කෙසේ දන්නා කෙසේ දක්නා මහණාට මේ අතරක් නැතුව ආශ්‍රයයක් නැති වෙනවද කියලා. මහණෙනි බුද්ධාදී ආර්යයන් නොදන්නා, ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දන්නේ නැහැ, රහතන් වහන්සේලා දන්නේ නැහැ. මේ ආර්ය ධර්මයේ අදක්ෂ වෙච්ච ආර්ය ධර්මයේ හික්මිලා නැති ඒ වගේ මේ ට්‍රේනින් එකක් නැති ඒ සත්පුරුෂයන් බුද්ධාදී සත්පුරුෂයන් මේ දන්නේ නැහැ, දැකලත් නැහැ ආදි වශයෙන් මේ පුද්ගලයන් රූපය ආත්ම වශයෙන් ගන්නවා කියලා. එතකොට එතෙන්දී පෙන්වන්නේ රූපං අත්තතෝ සමුපස්සති කියන එක. එතකොට මේ විදිහට එතකොට දැන් මෙතෙන්දී මේ රූපං අත්තතෝ සමුපස්සති. යාකෝපනසා භික්කවේ සමුනුපස්සනා සංඛාර කියලා මෙතතගතන් වහන්සේ දේශනා කරනවා. රූපය තමා වශයෙන් ගන්නවා. දැන් මේ රූපේ තමා වශයෙන් ගන්නවා කියලා කියන්නේ හරියට නිකන් මේ දැල්ලේ වර්ණයයි සිලුවයි ගත්තාම අපිට ඕක වෙන් කරන්න බෑනේ. දැල්ලේ වර්ණයයි සිලුවයි එකම විදිහටයි අපිට පේන්නේ. එතකොට මේ රූපයයි මේ සම්පූර්ණයෙන්ම දෙකම එකයි කියලා කෙනෙක් ගන්නවා. මේ රූපේ ආත්ම වශයෙන් ගැනීම තමයි සංස්කාරය කියලා කියන්නේ. මෙතන තමයි තථාගතයන් වහන්සේ මෙතන පෙන්වලා දෙනවා මේ සංස්කාරය කියන එක හැදෙන්නේ කොහොමද කියලා. මේ සූත්‍ර දේශනාවල විශේෂයෙන්ම මේ සංස්කාර හැදෙන හැටි පෙන්වපු සූත්‍ර දේශනාවක් තමයි මේ සූත්‍ර දේශනාව. එතකොට මෙතෙන්දි පෙන්නනවා මහණෙනි ඒ දික්ටි සමුපස්සනාවක් වේද? අර දැට් රිගාඩින් කියන එකයි මේක හරියට මේ සමුපස්සනාව කියන්නේ නැත්නම් අර ගන්නෝ වගේ දෙයක්. මේක තමයි සංස්කාරය වෙන්නේ. මේ සංස්කාරය කුමක් නිදාන කොට ඇත්තේද? කුමක් සමුදේ කොට ඇත්තේද? කුමක් ಜಾති කොට ඇත්තේද? කුමක් ප්‍රභව කොට ඇත්තේද කියලා තථාගතයන් වහන්සේ අහනවා. මහණෙනි, අවිද්‍යා සම්පස්ස වූ ඒ ස්පර්ශයෙන් උපන් වේදනාවෙන් පහස්නාලද්ද අසුතවත් පෘතග්ජනයාට උපන් තෘෂ්ණාවක් ඇද්ද ඒ සංස්කාරයෙන් හටගත්තේ. එතකොට මේක හොඳට කල්පනා කරන්න. මෙතින්ද පෙන්නනවා අවිද්‍යා සම්පස්ස වූ ස්පර්ශය. අවිද්‍යා සම්පස්ස වූ ස්පර්ශයෙන් ඇතිවෙනා වූ යම්කිසි වේදනාවක් තියෙනවද? ඒ වේදනාවට අපිට තණ්හාවක් ඇති වෙනවද? ඒ තණ්හාවෙන් තමයි මේ සංස්කාරය හටගත්තේ කියලා. දැන් බලන්න මේ ප්‍රශ්නේ මොකද්ද? රූපය තමා වශයෙන් ගන්න. රූපේ තමා වශයෙන් ගන්නකොට මොකද්ද වෙන්නේ කියන එක තමයි මේ පෙන්වන්නේ. කොහොමද සංස්කාරය කියන එක මේ විදිහට හැදෙන්නේ කියන එක. දැන් රූපයක් අපි දකිනකොට මේ රූපයට මතක ඇති අර මහානිදාන සූත්‍රයෙන් අපි බැලුවා, මේ රූපයට අපි මනසෙන් අපි එකතු කරනවා නේද? මේ විදිහ රූපයක්, මෙන්න මේ පුද්ගලයා, මෙන්න මේ වර්ණය, මෙන්න මේ ජාතිය, මේ ආදි වශයෙන් මේ කෝම දේවල් අපේ අදි වචන සම්පස්සයක් ඇති වෙනවා. මෙයා මේ පිරිමියෙක්, ගැහැණියෙක් ආදි වශයෙන් මේ දේවල් තමන්ගේ මනසෙන් ඇති කරනවා. එතකොට මේ විදිහට මේ සකස් කිරීමක් තමයි අපින් කරන්නේ. මොකද්ද මේ සංස්කාරය? ඒ කියන්නේ පෙර කරන ලද සංස්කාරස්කන්ධයේ විසින් මේ ගොඩාක් දේවල් මෙතෙන්දී එකපාරටම සකස් කරලා පෙන්වනවා. රූපේ රූපය වශයෙන් සකස් කරලා පෙන්වනවා. ඒ කියන්නේ මම කලින් කෑමක් කාලා තිනවා නම් මේ කෑම මම තව දවසක දකින්කොට මගේ සංස්කාරස්කන්ධයේ විසින් මේකට ඔක්කොම දේවල් එකතු කරනවා. ඒ මොහොතේදී අර රූපය වශයෙන් සකස් කරලා පෙන්නන. වෙනදා එදා කලින් කාලේ තිබිච්ච වේදනාව, ඒකේ යම් කිසි අගයක් තියෙනවද? ඒක සකස් කරලා පෙන්නන. මේ සකස් කරලා පෙන්නකොට බලන්න අර රූපයේ ආහාරය කියන එක තාම භුක්ති විඳලත් නැහැ. මේ ආහාරය, මේ සුළු තියෙන ආහාරය තමයි භුක්ති විඳලා තියෙන්නේ, අනිත් එකක් විතරයි. දැන් මෙතෙන්දී මේ වේදනාව මේකට එකතු කරනවා නේද කියන එක පොඩ්ඩක් හිතන්න. තමන් ඒ රූපේ දකින්නකොටම තමන් මුකුත් කළේ නෑ, තමන් කෑවෙත් නෑ. ඒ මොහොතෙදිම යම්කිසි දෙයක් තමන්ගේ මනසෙන් එකතු කරනවා. මොනවද එකතු කරන්නේ? වේදනාව, සංඥාව ආදී දේවල් මේවා එකතු කරනවා. මේක සිද්ධ වෙන්නේ මේ චේතනාවෙන්. සංස්කාරයන් අපි කලින් කරලා තියෙන නිසා මෙතෙන්දි මේ විඥාණය ඔක්කොම ටික හදනවා. මේ හදනකොට මේ පුද්ගලයාගේ මොහොතේ තියෙන වේදනාවට එයාට දැනෙනවා මේ මම ඉන්නවා කියලා. මේ මම කියන එක මේ මොකද මේ අර රූපයත් එක්ක තමන්ගේ ගොඩක් මෙතන එකපාරට සම්බන්ධ වෙලා එළියට එනකොට එයාට ඒකේ දැනෙන වේදනාවක් තියෙනවා. තමන් සකස් කරපු වේදනාවක්, තමන් සකස් කරපු සංඥාවක්. ඉතින් මේක සුඛයි කියලා තමන්ට හැඟීමක් තියෙනවා. මේ හැඟීමත් එක්ක ඒකට තණ්හාවෙන් ඇලීමක් වෙනවා. මෙන්න මේ තණ්හාවෙන් ඇලීමෙන් තමයි මෙන්න මේ සංස්කාරය හටගත්තේ කියන තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මෙසේ ඒ සංස්කාරයේද අනිත්‍ය සංකතය ප්‍රත්‍යයෙන් උපන්නේ. මේ තෘෂ්ණාව කියන එක විසින් තමයි මේක සම්පූර්ණයෙන් මේ අපේ සංස්කාරය මේ විදිහට හටගත්තේ. රූපය දකින්කොටම අපේ මනසෙන් එකතු කරන ලද මේ අදිවචන මෙන්න මේ ආකාරයක එක දේවල් නිසා, ඒ වේදනාවන් සංඥාවන් ආදී දේවල් නිසා ඒවට ඇලීමෙන් තමයි මේක පටන් ගත්තේ. එතකොට මේ හදපු සංස්කාරය තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේක අනිත්‍යයි. මේක තමන් හකස් කරපු දෙයක්. සංකතයි. ඊළඟට පටිච්ච සමුප්පන්නයි. හේතුප්‍රත්‍යයෙන් නැතුව අර ස්පර්ශයෙන් නොවුනනම් මේ සංස්කාරයක් ඇති වෙන්නේ නැහැ. ඒ ස්පර්ශයෙන් නොවුනනම් මේ වේදනාවක් ඇති වෙන්නේත් නැහැ. ඒ ස්පර්ශයෙන් නොවුනනම් මේ ආකාරයේ තණ්හාවක් වෙන්නේත් නැහැ. මේවා හේතුප්‍රත්‍යයෙන් හේතුකරගෙන තමයි මේවා ඇති වෙන්නේ. ඒතර මේ වේදනාවත් අනිත්‍යයි. සංකත ධර්මයක් සකස් කරන ලද ධර්මයක්. ස්පර්ශයත් අනිත්‍යයි. සංකතයි. පටිච්චසමුප්පන්නයි. අවිද්‍යාවත් අනිත්‍යයි. එතන තියෙන අවිද්‍යාවත් අනිත්‍යයි. සංකතයි. පටිච්චසමුප්පන්නයි. දැන් බලන්න මෙතෙන්දි මේ අවිද්‍යාව මොකද වුනේ? අවිද්‍යාව නිසා තමයි අපිට මේ සංස්කාරයන් සිද්ධ වෙන්නේ. අවිද්‍යාවෙන් තමයි අපි මේක පාටම රූපේ දකින්කොටම මේ අර අන් වචන ටික ඔක්කොම දාගෙන යන්නේ. ඒ වේදනාවන් සහිතව ඔක්කොම ටික එකතු කරගෙන යන්නේ මේ අවිද්‍යාව හේතු කොටගෙන. මේක දන්නවනම් මේක දුකයි කියලා. එතකොට මේක ගැන දන්නේ නැහැ, බලන්නේ නැහැ, එකතු කරගන්නේ නැහැ, තණ්හාවක් වෙන්නේ නැහැ. එතකොට මේ අවිද්‍යාවත් කියන එක අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නය. මොකද මේ අවිද්‍යාව ඇති වුණේ මේ මෝහය හින්දානේ. කලින් මේක භාවිතා කරලා අර ආහාරයන කලින් භාවිතා කරලා ඒ භාවිතා කිරීමෙන් ඇතිවෙච්ච මෝහය පෙර වූ මෝහය දැන් අවිද්‍යාව වෙනවා. මේ අවිද්‍යාව මේ සංස්කාරය මේ විදිහට සිද්ධ වෙනවා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ රූපය ආත්මයයි කියලා මේ පුද්ගලයා දකින්නේ නැහැ. තමා රූපේ සහිතයයි කියන එක මුලින් ගත්තනේ රූපේ තමා වශයෙන් කියලා. එහෙම දැන් මේ විදිහට දකින්නේ නැහැ. නමුත් මෙතෙන්දී මේ රූපය මේ තමාට රූපයක් තියෙනවායි කියන හැඟීමෙන් දැකීමක් තියෙනවා. එතකොට තමාට දැන් හරියට මේක මේ ගහට ඡායාව තියෙනවා වගේ. දැන් ගහ ගත්තාම අපි දන්නවා ගහකට හැවණල්ලක් තියෙනවා. තොර මෙතෙන්දී ගහ තමයි තමා හැටියට ගන්න. එතකොට අර ඡායාව තමයි රූපය. අර මුලදී ගත්තේ දැල්ලයි වර්ණය, දැල්ලේ වර්ණයයි සිලුවයි දෙකම එකයිනේ. එතකොට ඒක වෙනසක් නෑ. නමුත් දැන් මෙතන වෙන් කිරීමක් තියෙනවා. මේ ගහ තමයි තමා, ඒකට ඡායාව තමයි අර රූපය කියලා. එතකොට මේ විදිහට හිතනවා. එතකොට මේ විදිහට සිතීමත් එතෙන්දී තහනවා මේ මෙහෙම සිතීම තමයි මේ සංස්කාරය. මේ විදිහට ගැනීම තමයි සංස්කාරය වෙන්නේ. ඒ සංස්කාරය කුමක් නිදාන කොට ඇත්තේද? කුමක් සමුදය කොට ඇත්තේද? කුමක් ජාති කොට ඇත්තේද? කුමක් ප්‍රභව කොට ඇත්තේද? මහණෙනි, අවිද්‍යා සම්පස්යෙන් හටගත් වේදනාවේ පාස්නාලද අසෘතවත් පුතඥයාට ඒ තණ්හාවක් ඇති වෙනවා, උපන් තෘෂ්ණාවක් ඇති වෙනවා. ඒ සංස්කාරය හටගත් යන්නේ කියන එක තථාගතයන් වහන්සේ ආපහු දේශනා කරනවා. ඔය එක එක කොටස් බලන් උගාක් වෙලාවට අපේ මනස මේ රූපයන් අල්ලගෙන ඉන්නවා. රූප කොටසක්. ඒ රූපයන් අල්ලගෙන ඉන්න වෙලාවේදී අපේ මනස ඒ රූපයත් එක්ක විඥානී පවතිනවා කියන්නේ ඒ වෙලාවේදී මේ ඔක්කොම සංස්කාර ටික අපි හදාගෙන හදාගෙන යනවා. ඒක ගැන සිතන තාක්කල් අපේ මේ දේ පවතිනවා. එතකොට මෙතන තමයි අර අභිජ්ජාලෝ හෝති කියලා කියන්නේ අර යම්කිසි රූපයක් දැක්ක ගමන් ඒ රූපේ මගේ වේවා කියලා කියන්නේ මෙන්න මේ විදිහට අර තණ්හාවන් තමන්ට වේදනාවක් ඇති වෙලා ඒ වේදනාවට ඇල්මක් ඇති වෙනවා. ඉතින් එතෙන්දී අර සංස්කාරයන් ওই විදිහට සකස් වෙනවා. එතකොට තථාගතයන් වහන්සේ නැවතත් දේශනා කරනවා මේ සංස්කාරය අනිත්‍යයි සංගතයි ප්‍රත්‍යයෙන් උපන්නා. එතකොට අර වේදනාව, තෘෂ්ණා, ස්පර්ශය, අවිද්‍යාව මේ සියල්ලම අනිත්‍යයි සංගතයි ප්‍රත්‍යයෙන් උපන්නා කියලා. මේකට මෙසේ දක්නා මහණහට මේ අතරක් නැතුව මේ අරිහත් ඵලය කියන එක ඇති වෙනවා කියලා. ඊළඟට දැන් අපි දෙකක් බැලුවා මෙතන. තමා මේ දෘෂ්ටීන් ඇති වෙන දෙකක් ඒ දෘෂ්ටීන් හේතු කොටගෙන ඇති වෙන සංස්කාරය. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ රූපය ආත්මය වශයෙන් මේ පුද්ගලයා දකින්නේ නැහැ. රූපය ආත්ම වශයෙන් දකින්නේ නැහැ. ආත්මය රූපවත් කොට කියලා දකින්නේ නැහැ. එහෙම වුණත් මේ පුද්ගලයා හිතනවා මේ රූපය ආත්මිලා දකි කියලා. ඒ කියන්නේ තමා රූපයයි දැකීමක් තියෙනවා. අත්තනිවා රූපං කියන එකයි කියන්නේ. උදාහරණය තමයි මලයි සුවඳයි කියන එක. මල තමයි තමා, සුවඳ තමයි රූපය. එතකොට මේ විදිහට මේ සමුනුපස්සනාවක් වෙනවද? මෙහෙම රිගාඩින් එකක් වෙනවද? මේක මම මෙහෙමයි කියලා. අන්න ඒක තමයි මේ සංස්කාර. ඒ සංස්කාරේ කුමක් නිදාන කොට ඇත්තේද? කුමක් සමුදේ කොට ඇත්තේද? ಜಾති කොට ඇත්තේද? ප්‍රව කොට ඇත්තේද? එතකොට මමකට තථාගතයන් වහන්සේ දේශනා කරනවා නැවතත් අර අවිද්‍යා සම්පස්ස වූ ස්පර්ශයෙන් උපන් වේදනාවට ඇලීම තමයි මෙතනත් මේ සංස්කාරේ ඇති වෙන්න හේතුව. එතකොට මෙතෙන්දිත් මහණෙනි මේ සංස්කාරයේද අනිත්‍ය සංකතේ පටිච්ච සමුප්පන්නේ, තෘෂ්ණාවද අනිත්‍ය සංකතේ පටිච්ච සමුප්පන්නේ, වේදනාවද අනිත්‍යයි ස්පර්ශයත් අනිත්‍යයි ඒ අවිද්‍යාවත් අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි. ඒ කියන්නේ මේක ඩිපෙන්ඩන්ට් ලියරයිසන් මේක අර ස්පර්ශයේ හේතු කොටගෙන තමයි මේ දේ ඇති වෙන්නේ. එතකොට මේක කෙනෙක් දකිනවා නම් මේක මෙහෙමයි කියලා සිද්ධ වෙන්නේ ඒ වෙලාව එහෙම දකින පුද්ගලයාට මේ ආශ්‍රවයන් එකපාරට නැති වෙලා යනවා කියලා අතරක් නැතුව. ඊළඟට දැන් අපි දැන් මෙතන තුනක් බැලුවා. එතකොට රූපය තමා වශයෙන් දැකීම. ඊළඟට එහෙමත් නැත්නම් තමා රූපය සහිතයයි කියලා. එහෙම නැත්නම් තමා රූපයයි කියලා දාගෙන. එහෙමත් නැත්නම් රූපස්මින් වාත්තානම් කියලා කියනවා. ඒ කියන්නේ මේ ආත්මය රූපෙහි ලා දකිනවා. ඒ කියන්නේ රූපය ඇතුලේ තමයි මේ ආත්මය තියෙන්නේ කියලා. මේක හරියට අර මණිකයි කරඬුවයි කියන එක ගන්න. ඒතර මණික තමයි තමා. ඒතර මණික තියෙන්නේ කරඬුව ඇතුලේ. ඒතර කරඬුව තමයි මෙතන රූපය. ඒතර රූපය තුල අර මණික තියෙනවා. ඒ කියන්නේ රූපය තුල තමා ඉන්නවා කියන එක තමයි මෙතෙන්දී කල්පනා කරන්නේ. ඒතකොට මෙතෙන්දීත් මේ විදිහට අර තමන් එහෙම ගන්නවා මේක මගේ කියලා මේ විදිහට ගැනීමක් තියෙනවා. මේ මෙහෙම ගැනීම තමයි මේ සංස්කාරය වෙලා තියෙන්නේ. ඒ සංස්කාරයත් නිදානේ ආපහු තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ අවිද්‍යා සම්පස්සු ස්පර්ශයෙන් ඇතිවෙච්ච වේදනාවට තණ්හා වීමෙන් තමයි මේ දේ ඇති වුණේ කියලා. ඒතර කෙනෙක් මේක දන්නවද, දකින්නවද, ඒ පුද්ගලයාට ඒ මාර්ගඵලයන් ලැබිලා ඒ කියන්නේ කපාටු මේ ආශ්‍රයයන් නැති කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට රූපය ආත්මය කියලා ඒ පුද්ගලයා දකින්නේ නැහැ. ආත්මය රූපවත් කොට කියලා දකින්නෙත් නැහැ. දැන් රූපේ සම්බන්ධයෙන් මොකක්වත් මගේ කියලා ගැනීමක් ඇත්තේ නැහැ. මමයි කියලා ගැනීමක් නැහැ. හැබැයි වේදනාව දැන් වේදනාව අරගන්න පුරුදු වෙලා තියෙනවා. වේදනාව තමයි මම කියලා. මේක තමයි හුඟාම මේ මිනිස්සුන්ට හුඟාක් තදින් වෙන දේ. මේ රූපයක් දකින්නකොට බාහිර රූපය ඒ රූපයට තමන්ගේ කලින් ඇති වුණු වේදනාවන් එකතු වෙනකොට මේක මනසෙන් හදන දෙයක්. ඒ හදනවත් එක්කම මේ පුද්ගලයාට ඒ විඳින මොහොතේදී කල්පනා වෙනවා මේ මම ඉන්නවා කියලා. මොකද අර තමන්ගේ සකස් කිරීමක් තියෙන අර රූපයත් එක්කම එක පාට වේදනාවක් සකස් වීමක් තියෙනවා. මේ සකස් වීමත් එක්ක බොහොම තදට යනවා මේ මම ඉන්නවා, මම තමයි මේ කියලා, මම තමයි මේ විඳින්නේ, විඳින මම තමයි මේ ඥාදී වශයෙන් දැනෙනවා. එහෙමත් නැත්නම් කෙනෙකුට මේ සංඥාවන් කියන ඒවා ආත්ම වශයෙන් දැනගන්නවා. ඒ කියන්නේ දැන් කෙනෙකුට වේදනාවක් දැනුණාම ওই වේදනාව අපි සංඥාවෙන් හඳුනා ගන්නවා. ඒක සුඛයි කියලා හඳුනා ගන්නවා. දැන් වේදනාව මේ විදිහට සංඥාවෙන් සුඛයි කියලා හඳුනා ගත්තාම දැන් මුගත වෙලාවට මේ කෙනෙක් ඉහළ ධානයන්ට ගියොත් ඉන්නේ මේ ධානයන්ගේ පවත්වාගෙන ඉන්නකොට බොහෝ කලක් එයාට ඉන්න පුළුවන්කම තියෙනවා මේ සංඥාවන් නැතුව. ආකාශය අනන්තයි, විඥානය අනන්තයි, මේ විදිහට පවත්වන්න පුළුවන්. මෙහෙම පවත්වගෙන ඉන්නකොට මේ පුද්ගලයාට පේනවා ඉතින් මේ සංඥාව මම බොහොම හොඳට විශාල කාලයක් තිස්සේ මට මේක ඉන්න පුළුවන්. මේම ඉන්නකොට යාට හිතෙනවා මේ සංඥාව තමයි මම කියලා. ওই පොට්ටපාද සූත්‍රයෙන් දිගට ගෙනියන්නේ මේ දේ තමයි. ඒකට මේ සංඥාවන් මමයි කියලා ගැනීමක් තියෙනවා. එහෙමත් නැත්නම් මේ සංස්කාරය. දැන් අතන අපි සංස්කාරයන් හැදෙනවා අර දේහ දකින්නවත් එක්කම ওই මගිය කියලා ගැනීමෙන් සංස්කාරයක් ඇති වෙනවා. පෙර සංස්කාරයක් වුණ දැන් අපි කෑමක් කාලා හිම තියනවා නම් ඒ කෑම කාලා තියෙන නිසා పూర్වයේ සංස්කාරයන් ඇති වෙලා තියෙනවා. ඒ పూర్ව සංස්කාරයේ ඇතුව ඉන්න මම මේ ආහාරයක් තව තැනක දකින්කොට නැවතත් මෙතන තව සංස්කාරයක් වෙනවා. මොනවද? වේදනාවම කියලා ගත්තත් මට සංස්කාරයක් ඇති වෙනවා. සංඥාවම කියලා ගත්තත් සංස්කාරයක් ඇති වෙනවා. රූපේ මගේ කියලා ගත්තත් සංස්කාරයක් ඇති වෙනවා. ඒකට දැන් මේවෙන් ඇතිවෙච්ච සංස්කාරයත් මගේ කියලා ගැනීමක් තියෙනවා. සංස්කාරයත් මගේ කියලා ගත්ත ගැනීම එක ගීමෙන් මෙතන නැවතත් සංස්කාරයක්කට ගන්නවා. ඒතකොට මෙහිම හිම නැත්තම් විඥානේ විඥානයත් මම ගියේ කියලා ගන්න මේ සංස්කාර ස්කන්ධය විසින් විඥානයක් හදනවා. ඒ විඥානිය හැදුනහම දැන් තමන්ට තේරෙනවා මේ මම ඉන්නෝ මේ විඥානේ, විඥානේ මම මේකදී දැනගන්නවා. මේ විදිහට කල්පනා කිරීමක් තියෙනවා. ඒකට මෙතෙන්දී අර මේ විදිහට සමුනුපස්සනාවක් මේ මගේ කියලා හැඟීම බලන විට ඔක්කොම මේ දෘෂ්ටි නැති වෙනවා. ඒ ආකාරයට දෘෂ්ටි නැති වෙනවා මේක මගේ. මමය මගේ කියලා දෘෂ්ටි නැති වෙනවා. එතකොට මේ විදිහට ඇතිවීම සම්පූර්ණයෙන්ම අර ස්පර්ශය අවිද්‍යා සම්පස්සෝ ස්පර්ශයෙන් ඇති වෙන දේ. ස්පර්ශයක් නොවනනම් මේක සිද්ධ වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ දේශනා කරනව නැවතත් මේ සංස්කාරයත් අනිත්‍යයි, මේ විඤ්ඤා මේ ස්පර්ශයත් අනිත්‍යයි, වේදනාවත් අනිත්‍යයි, මේ තණ්හාවත් අනිත්‍යයි, මේ තණ්හාව එතකොට අවිද්‍යාවත් අනිත්‍යයි. ඒතර මේක කෙනෙක් දකින්නවද, දන්නවද, ඒ පුද්ගලයාට මාර්ගඵලය වෙනවයි කියලා. ඒ කියන්නේ ආශ්‍රවයන් නැති කරගන්න පුළුවන් නැති වෙනවයි කියලා, අතරක් නැතුව. ඊළඟට මේ දක්වා කියපු කරුණු, ඒ කියන්නේ දැන් මුලින් කතා කරා රූපය හතර ආකාරයකට ගන්න. ඊළඟට වේදනාව හතර ආකාරයකට ගැනිනවා. ඒතර වේදනා, සංඥා, සංස්කාර, විඥාන මේ එකක්වත් එයා ගන්නෙ නෑ. මේ මමයේ මගේ කියලා ගැනීමක් නෑ. එහෙම ගැනීමක් කරන්නේ නෑ. එහෙම සංස්කාරයන් හැදිල්ලක් එයා කරන්නේ නෑ. එහෙම වුණත් ඒ පුද්ගලයාට යම්කිසි ආකාරයකට ඇති වෙනවා මේ ශාස්ත්‍රත දෘෂ්ටි කියලා. මේක කියන්නේ මම ලෝකයේ වෙමි, මම ආත්මය වෙමි, මම පරලෝවන්නේ නিত্য කියලා කල්පනා කරනවා. මේ නොපෙරළ. ඒ කියන්නේ දැන් අපි හිතමු කෙනෙක් ඔන්න මේ භාවනාවක් කරනවා. පඨවි කසිනිය අරගෙන බොහෝ විදිහට මේක වඩලා වඩලා විශාල කරලා මේ විදිහට ගත්තාම ඒ පුද්ගලයාට හිතෙනවා මේ මම මේ මහා මේ විශාල එක පරිමිතයි කියලා කෙනෙකුට එන පරිමිත ප්‍රමාණයට වැඩුවොත් ඉතින් අපරිමිත ප්‍රමාණයට වැඩුණොත් ඉතින් අප්‍රමාණතාවයට. දැන් මම මෙහෙම රූපයක් සහිත මේ ලොකු මේ අනන්තව පවතින කෙනෙක් කියලා ඒ වගේ හැඟීම ඇති වෙනවා. ඊළඟට අපි තුන් කෙනෙක් ගත්තොතින් ඔය ඒ රූපේ ඉක්මවලා ඔය ආකාස සංඥා එතනට ඒ වගේ විඥාන එතනට එහෙම ගියොතින් එහෙම ඒවට ගියපු ගලයටත් ඒ හැඟීම ඇති වෙනවා. මම දැන් මේ හෙල්ලෙන්නේ නැහැ, මට බොහෝ කල මේක පවත්වන්න පුළුවන්, මේක මේ කිසිම වෙනසක් නැතුව මේ නම් පර්මනන්ට් මම පෙරලෙන්නේ නැති පුද්ගලෙක් කියලා. ඒ කියන්නේ මම දැන් සමහරවිට හිතෙනවා මම මෙහෙම දැන් නොවුනත් පට පස්සේ මෙතනින් මරණින් පස්සේ හරි මම ඒ තත්ත්වයට පත් වෙනවා ඉගෙන හැඟීම් තියෙනවා. එතකොට මේ මොකද තමන්ගේ පවත්වන සමාධිය අනුව තමන්ට ඒ හැඟීම් ඇති වෙනවා. එතකොට මේක තමයි මේ සාස්ත්‍ර දෘෂ්ටි. එතකොට මම ඉන්නවා කියන එක ඒ විදිහට ඇති වෙනවා අර දෘෂ්ටියක් ඇතිවීම නිසා. මේකෙදිත් ඒ සම් වෙලා තියෙන්නේ අර විදිහට අවිද්‍යා සම්පස්සු ස්පර්ශයෙන් හටගත්ත වේදනාවට මේ තණ්හා වීමෙන් තමයි මේකත් ඇති වෙලා තියෙන්නේ. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ සංස්කාරය සම්පූර්ණයෙන් අනිත්‍යයි, සකස් කරන දෙයක් සංකතයි, පටිච්ච සමුප්පන්නයි. එතකොට තණ්හා, වේදනා, ස්පර්ශ ඒ ඔක්කෝම දේවල් අනිත්‍යයි කියන එක, සංකතය කියන එක, පටිච්ච සමුප්පන්න කියන එක තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මෙහෙම කෙනෙක් දකින්නවාද ඒ අරහත් ඵලයේ කියන එක ඒක සිද්ධ වෙනවා. ඒ කියන්නේ ආශ්‍රවයන් කියන එක නැති වෙනවා කියන එක. එතකොට දැන් අපි දන්නවා මේ අවිද්‍යාව ඒ කියන්නේ අනිත්‍යයි කියන එක කියන්නේ අපි දන්නවා අර සමාධි භාවනා සූත්‍රය හැටියට මේ සමුදයත් අස්තංගමයත් අපි බැලීම. ඒ කියන්නේ රූපේ අපි සතුට සොයල ප්‍රකාශ කරලා පිළි අරගෙන තබා ගැනීම මේක වෙනමයි කියලා. එතෙන්දීම අර පටිච්චසමුප්පන්න ධර්මයේ යම් ආකාරයක දැකීමෙන්ම තමයි ඒක ඒ පුද්ගලයාට ඒක අවබෝධ වෙන්නේ. මේකේ අනිත්‍ය භාවයක් තියෙන්නේ. මේ විදිහට කරන තාක්කල් මේක පවතිනවා. කරන්න නැතුණාම මේක මෙතන ඉවරයි කියලා. ඊළඟට මේ පුද්ගලයා මෙහෙම ගන්නෙ නෑ. මෙහෙම මම ඉන්නවා, මෙහෙම මම ලෝක වෙනවා, මම පරලෝවන්නේ මෙහෙමයි කියලා එහෙම ගන්නෙ නෑ. එහෙම ගුත්තියක් නැති වුණත් ඒ පුද්ගලයාට දැන් කල්පනා වෙනවා මම දැන් නැති කියලා. මේක තමයි උච්ඡේද දෘෂ්ටිය කියලා කියන්නේ. ඒ කියන්නේ මම දැන් නැහැ. මම දැන් නැත්තම් එතකොට දැන් කල්පනා කරන්න මේ තමන් නැති කියලා හිතුවාම මේක මිච්ඡා දෘෂ්ටියට ආйти වෙන්නේ. තමන් නැති කියලා හිතුවාම කෙනෙකුට පෙනීම ඉතින් එහෙමනම් මට ගුරුවරුත් නැහැ. අම්මා තාත්තත් නැහැ, කවුරුවත් නැහැ මේ ආදි වශයෙන්. එතකොට එහෙමනම් මම නැත්තම් මම මත්ෙත් නැහැ. ඉදිරි ඉදිරියටත් නැහැ. මම ඉදිරියට නැත්තම් ඉතින් දැන් මම නැත්තම් මට මේ පිරිකර වාගේ දේවලුත් නැහැ. ඒ වගේම මේ මට ඉදිරියට නැත්තම් මට ඉදිරියේදීත් ඒ පිරිකර ආදි දේවල් නැහැ. කියන්නේ රූපය මොකක්ද නැහැ. මෙතනින් මේක ඉවරයි කියලා ඒ වගේ හැඟීමක් ඇති වෙනවා. එහෙම නැත්තම් සැක කරනවා. මේ විචිකිච්ඡාවක් තියෙනවා මේ ධර්මයේ ගැන. ඒ සැකකිරීමක් එහෙම තියෙනවා. එතකොට මේවත් මේ සංස්කාරයන්ටයි වැටෙන්නේ. මේ විදිහට මේක ඇති වෙලා තියෙන්නේ තර ස්පර්ශයෙන් ලැබෙනා වූ වේදනාවට ඇලීමෙන් තමයි මෙතන මේ සම්පූර්ණ සිද්ධීම සිදු වෙලා තියෙන්නේ. එතකොට කෙනෙක් මේක අවබෝධ කරගන්නවද මේක මේ සංකතයි සකස් කරන ලද දෙයක්, අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි කියලා අවබෝධ කරගන්නවද, දකින්නවද, දන්නවද, ඒ වගේම ඒ තෘෂ්ණාව, ඒ වේදනාව, ඒ ස්පර්ශය මේ විදිහට අවිද්‍යාව අනිත්‍යයි කියලා දන්නවද, අන්නේ පුද්ගලයා සම්පූර්ණයෙන් මේ මාර්ගඵලය ලැබෙනවා. කියන්නේ ආශ්‍රවයන් නැති වෙනවායි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. මේ සූත්‍රයේ උගාක්ම වැදගත්ම දේ තමයි ඒ අර සංස්කාරයේ හැදෙන හැටි තථාගතයන් වහන්සේ දේශනා කළ සූත්‍රය තමයි මේ සූත්‍රය. උගාක් තැන බැලුවොත් මේ සංස්කාරයේ හැදෙන හැටි කියපු තැන බොහොම අඩුයි. මේකේ මේ සූත්‍රය තමයි උගාක්ම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ සංස්කාරය කියන එක හැදෙන්නේ කොහොමද කියන එක. ඒතකොට සංස්කාරයේ හැදෙන්නේ මේ රූපය ආත්ම වශයෙන් හරි වේදනා හරි මොකක් හරි කොටසක් මගේ කියලා ගැනීම හේතු කොටගෙන තමයි මේ සංස්කාරය හැදෙන්නේ. ඒ සංස්කාරය හැදෙනවත් එක්කම ඒ කියන්නේ දැන් චේතනාවෙන් අපි දන්නවා අපේ චේතනාවන් අපි එකතු වෙන්න ඇරීමෙන් තමයි මෙතන මේ විදිහට මේ සංස්කාරය ඇති වෙන්නේ. ඒකට චේතනාව තමයි මේ ඔක්කොම කෝඩිනේට් කරන්නේ. මේ රූපයද වේදනාවද සංඥාවද ඒ සියල්ලම කෝඩිනේට් කරලා ඒ හදන දේ තමයි අපි මේ මමේ මගේ කියමින් පවත්වමින් යන්නේ. එතකොට මම හිතන්නේ මේ සූත්‍ර දේශනාව මෙච්චරයි තියෙන්නේ. අපි දැන් ප්‍රශ්න වලට යමු. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
ડોક્ટર මේ මාලානබිල කතා කරන්නේ.
ඔව් මාලා.
මේ දැන් මට හිතෙන ડોક્ટર මේ දැන් ඔය අපි කෙනෙක් ගත්තාම ඔය දැන් අවිද්‍යාවෙන් ඇති වෙන ස්පර්ශයෙන් වෙන මේ සංස්කාරය, ඒ කියන්නේ ඔය විෂයාකාරයටම කෙනෙක් ඉන්න පුළුවන්ද? වරින් වර නැතුව එක්කෙනෙක් දැන් මන් දැන මට නිකන් හිතුවේ දැන් රූපේ මැරෙන බව දන්නවනේ ડોක්ටර් දැන් රූපේ නැති වෙන බව දන්නවා ඒ කියන්නේ මරණ දැක්කම දන්නවා මේ රූපේ කියන එක මේ වෙලේ හැදිලා මේ වෙලේ මේ 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 භවේ හැදිලා මේ භවේ නැති වුණා කියන එක කෙනෙක් ওই විශ්සම ඉන්න පුළුවන්ද ડોක්ටර් නැත්නම් එක හත් තුනක ඉන්න පුළුවන්ද දෙකක ඉන්න පුළුවන්ද කියන්නේ එහෙම නැතුව මේ එකින් එකට එක එක අවස්ථාවලදී යනවද අපි
එක එක අවස්ථාවලදී යනවා එක මොහොතක අපි රූපය මගේ කියලා ඒක තියෙනවා. තව වෙලාවක වේදනාව මගේ කියලා ගන්නවා. තව වෙලාවක සංඥාව මගේ කියලා ගන්නවා. සංස්කාරය මගේ කියලා ගන්නවා. විඥානය මගේ කියලා ගන්නවා. එක එක ආකාරයෙන් මේ මමංකාරයේ අහංකාරය කියන දෙක වැඩ කරනවා අපි නොදෙනවත්වම. ඒක දකින දකින වෙලාවට Tamanට ඔන්න මතුවෙන වෙලාවට Tamanට තේරෙනවා. දැන් අපි රූපය නැති වෙන බව දන්නවා කිව්වට අපි සම්පූර්ණයෙන් මේක දන්නේ නැහැ. අපි මේක දකිනවා ඒව තමයි මේ උදාහරණ. එතකොට දැන් ඔය දකිනවයි කියන්නේ මේ අපි කෙනෙක්ව මරනකොට ඒ පුද්ගලයා මැරෙනවයි කියලා දැක්කට තමන්ගේ රූපේ මැරෙනවයි කියලා එක පැත්තකින් දකින්නේ නැති වෙනවා. ඒක පිළිගැනීමක් නැති වෙන්න පුළුවන්. පිළිගැනීමක් නැති කියලා කියන්නේ මේ සමහර කෙනෙකුට යම් ප්‍රමාණයකට ඒක තේරෙවි. තව කෙනෙකුට ඒකේ හැටි හැඟීමක් නැති වෙන්න පුළුවන්. තමන් දන්නවයි කියලා හිතුවා වුණත් මේ වෙන වෙන රූපයන් එනකොට තමන්ට තේරෙවි ඒක එහෙම නෙමෙයි කියලා. අර අපි ඒ උදාහරණය ගත්තොත් එහෙම අර කලින් අර රෙස්ට් හවුස් එකේදී ගිහිල්ලා අර උණයි කිව්ව උදාහරණෙම ගන්න පුළුවන්. මේ ආහාර සම්බන්ධයෙන් එයා තමන් කෙනෙක් කල්පනා කරාට රූපේ මේ ආකාරයයි කියලා අපි සුවඳක් දැනකොට ඒ සුවඳත් එක්කම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ඒ වෙලාවේදී වෙන විදිහකට. අර අපේ සංස්කාරස්කන්ධය විසින් යමක් සකස් කරනකොට අර කලින්ගත් සංඥාව අර රූපේ නැති වෙනා කියන සංඥාව ඒක නැති වෙලා ගිහිල්ලා මේ අලුතෙන් අපේ වෙන වෙන සංඥාවන් සහිතව වෙන වෙන රූපයන් ඇති වෙනවා. දැන් අර රූපේ මැරුණා ඒ වුණාට මේ රූපය මෙතන මැරෙන්නේ නැහැ. මේ රූපය අල්ලගෙන මම යන්න කැමතියි. ඒත් මේ විදිහට මේක මාරු වෙවි යනවා. එතකොට අපි හරියටම රූපය අවබෝධ කරගත්තොත් අපි සත්තට්ඨාන සූත්‍රයේ ගිය සතිය බැලුවේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ පුද්ගලයා ඒ රහත් බවට පත් වෙනවා. ඒ තරම් ගැඹුරුයි මේ රූපය. රූපය හරිය විශාලයි. මේ බැලුවහම අපි පුදුමාකාර කාලයක් තුළ එක්කෝ අපි මේ රූපයම සම්පූර්ණයෙන් අල්ලගෙන හිටියා. ඉතින් තාමත් අපි ඕක අල්ලගෙන ඉන්නේ. ඉතින් අන්තිමට බලාගෙන ගියාම මේක මේ අසූචි ගොඩක්. අර පොඩි කාලේ බලන්න අර අම්මයි තාත්තා එකතු වීමෙන් නැතුණා වූ ඒ දේ එතන ඉඳන්ම දිගටම පෝෂණය වෙලා ඉතින් ඒකනේ දිගටම අල්ලගෙන හිටියේ. ඉතින් එදා ඉඳන්ම අල්ලගෙන හිටියේ මොකද්ද කියන එක හොඳට සිතින් බැලුවොත් එහෙම පෙනී මොනවාගේ ජරාවක් අල්ලගෙනද හිටියේ තාමත් මම ඉන්නේ ඒක අල්ලගෙන නේද කියලා. එතකොට මේක අතහැරිලායි කියලා හිතන්න එපා. මේක හරීම දරුණුයි. බොහෝ කාලයක් තිස්සේ අල්ලගෙන හිටපු නිසා තමා දන්නේ නැතුව මේක තියෙනවා. මේ තනින් තනින් ඒක මතුවෙනවා. ඒ මතුවෙනකොට තමයි තේරෙන්නේ මම හිතාගෙන හිටියේ මම මේක ගිහිල්ලයි කියලා. නමුත් බැලුවාම මේ දේ තියෙනවයි කියන එක පේනවා. තැන් තැන් වලින් මතුවෙනකොට තමන්ට දැනෙනවා. මම හිතන්නේ මේ ප්‍රශ්නෙට උත්තරේ ප්‍රමාණවත් කියලා.
ගප්පින් ડોක්ටර් ගප්පින්. ડોක්ටර් අනිතුංග.
ඔව්.
සංස්කාර හැදෙන්නේ චේතනා එකතු කිරීම නිසානේ.
ඔව්.
සන්දකලහම එතනත් අර වැරදි සංඥාවෙන් අපි මම වගේ කියලා සංචේතනාව ගත්තු නිසා ඒක විඥානයේ බැහැගී පිටලා නැවත අවිද්‍ය පටිච්චසමුප්පන්නයි කියලා කිව්වේ ඒකද ඒක?
ඔව් එතන සම්පූර්ණයෙන්ම පටිච්චසමුප්පන්නයි කියලා කියනකොට දැන් ඒ අර අවිද්‍යාව කියන එක බලන් දැන් අවිද්‍යාපත්‍ය සංඛාරා කියනකොට එතන පටිච්චසමුප්පන් පාදේ වැටෙනවනේ. අවිද්‍යාවෙන් තමයි මේ සංස්කාරය වෙන්නේ. તો දැන් මේ මෙතන විදි දෙකකට මේක සිද්ධ වෙනවා. එකක් තමයි මේ අපේ මේ චේතනාවන් එකතු වෙන්න ඇරීමෙන් අපි එක එක දේවල් අපි එකතු වෙන්න ඇරීමෙන් ඒ එකතු වීම හේතු කොටගෙන අපිට ওই සංස්කාරය හැදෙනවා. ඊළඟට ඒ කියන්නේ අපි ආහාරයක් උදාහරණයක් ගත්තොත් මේ ආහාරය මම කලින් භාවිතා කළා ඒ දේ ස්පර්ශ වෙනවත් එක්කම ඒකෙන් හැදෙනා වූ වේදනාව, ඒ කියන්නේ අපේ සංස්කාර කලින් කරපු සංස්කාරස්කන්ධය විසින් හදන වේදනාව, සංඥාව, සංස්කාරය, විඥානය කියන පහම උතන යනවා. අර රූපයමත් නෙමෙයි තමන්ගේ රූපයක් තමයි මෙතෙන්දි හදන්නේ. දැන් අර මිනිස්සයාගේ රූපේ හරි ආහාරයේ හරි අර අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. නමුත් මේ තමන් හදන දේ ওই අඩුපාඩුකමක් නැතුව තමන්ගේ මනසෙන් තමන් කැමති විදිහට හදාගත්ත දෙයක් තියෙන. ඕක කවුරුවත් කැමති නැහැ මේ කබලක් හදන්න. හොඳ දෙයක් තමයි එහෙනම් තමන් හදාගන්න. එතකොට දැන් හොටු තියෙනවනම් හොටු ටික අයින් කරලා තමන් කැමති රූපයක් තමයි අතන හදන්නේ. අන්න බලන්න මේ විදිහට මෙතන සකස් කිරීමක් තියෙනවා අර කලින් පුරුදු එකේ ඕක එකක්. එතකොට අනිත් එක තමයි මේ කලින් සකස් කරපු එකත් මේ දැන් සකස් කරපු එකත් මේ දෙකම මොකෙන්ද හැදුනේ කියන එක තමයි ඊළඟ ප්‍රශ්නේ. ඒක තමයි අර පටිච්චසමුප්පන්න ධර්මය. කලින් සංස්කාරයේ හැදුනේත් අර කබලිකාර ආහාරයේ දිගේ ගිහිල්ලා ඒකෙන් මම අල්ලගෙන ඉඳලා රාග සල්ලයන් ඇති වෙලා ඊට පස්සේ එහෙම වෙච්ච දේෙන් ස්පර්ශයන් ඇති වෙලා ඉතින් ඕක අන්තිමට මේ විඥාන ආහාරය දක්වා ගිහිල්ලා විඥාන ආහාරේ මම අවිද්‍යාවක් ඇතිලම ඉපල්ලාස නිසා එතනින් ඇති වෙච්ච මෝහය. ඒ මෝහයෙන් තමයි මට මේ සංස්කාරය අවිද්‍යාව ඇති වෙන්න උනේ. එතකොට මෙතන පටිච්ච සමුප්පන්නෝ අර අවිද්‍යා පත්‍ය සංඛාරා කියන ඒ දිගට ඒක ගමන් කරනවා. අපේ විඥානේ අල්ලගෙන ඉඳී. එතකොට මෙතන කරුණු දෙකකින් මේක සිද්ධ වෙනවා කියන එක බලන්න. එකක් තමයි මේ පටිච්ච සමුප්පන්නෝ මේක සිද්ධ වෙනවා කියන්නේ. අනිත් එක තමයි මේ සංස්කාර ස්කන්ධය විසින් මේ මොහොතේදී මේ මුළු පාර්සලෙම හදනවා කියන එක. එතකොට පටිච්ච සමුප්පන්න වුනාම අතීත අනාගත වර්තමාන මේ හැම කාලයකම මේක ඒ විදිහට සාධාරණව මේක සිද්ධ වෙනවා. මේ මොහොතේදී මේකේ සංස්කාර ස්කන්ධය විසින් ඒ මොහොතේදී ඒ වෙලාවේදී හදලා පෙන්නනෝ ඒ දේ. ඒක වේදනාව, සංඥාව, චේතනාව, ඒ විඥානේ ඔක්කොම ටික මෙතෙන්දී හදනවා. එතකොට මේ දැන් පාර්සල් එක හරියට ඕගොල්ලන්ගේ ගෙදරට කලින් පාර්සල් ලැබිලා තියෙනවා. ඒ වගේ ගෙදර තියෙනවා. ඊළඟට අද අලුතෙන් පාර්සල් එනවා. අන්න ඒ වගේ මේකේ වෙනසක් තියෙනවා. එතකොට අද ආපු ඒවත් එකතු වුනහම ඊළඟට හෙට දවස ගන්නකොට අර පාර්සලේ පරණයි. දැන් ඊළඟට අලුතෙන් ආපහු පාර්සල් එනවා. අන්න ඒ වගේ මේ ඇහැ තියෙනවා, රූපය තියෙනවා. ඇහැ රූපය ගැටලු චක්කු විඥානය හට ගන්නවා. ඊළඟට ආපහු කණයි සද්දයයි නිසා විදිහට සෝත විඥාන මේ විඥානේ මේක එක එක විදිහට හට ගැනීම තියෙනවා. දර්මේ හැම එකක්ම කොයි කාලෙදි තුනේ අර පටිච්ච සම්පන්න ධර්මයට අනුව තමයි සිද්ධ වෙන්නේ කියන එකයි කල්පනා කරන්න තියෙන්නේ. පැහැදිලි නේද?
හොඳයි ડોક્ટર අනතුංග. ડોક્ટર අනතුංග එතකොට අර දැන් මේ ඉස්සර ගත්තු මෙරිච්ච වේදනා සංඥා අපේ මනසෙත් තියෙනවනේ. ඒක නිසානේ දැන් අදිවචන සම්පස්ස වෙන්නේ රූපයක් පේනකොට. දැන් අපි මොකද කරන්න ඕනේ? ඒක ඩිලීට් කරන්න බෑනේ. දැන් ඒක තියෙනවා. එකපාරට අදිවචන එනවා එහෙම. එතකොට අපි කොහොමද බේරෙන්නේ දැන් මේකෙන්?
ඔව් එතකොට බේරෙන්න ක්‍රමය තමයි අපි ඔය කලින් හොඳයි කියලා නෙගත්තේ සුඛයි කියලා තමයි ඔක බලාගෙන පුරුදු වෙලා තියෙන්නේ. දැන් අපි අද පුරුදු වෙන්න ඕනි දුකයි කියලා බලන්න. මේක දුකයි කියලා බලන්න ගත්තයින් පස්සේ මේක ඇති වෙන්නේ මේ සංස්කාරයෙන් නැතුණේ කොහොමද මේ දුක්ඛස්කන්ධය ඇති උනේ කොහොමද කියන එක බැලුවාම ඉතින් දඩ තණ්හාව නිසා මෙහෙම ඇති වෙලා එතකොට ගන්න අර ධර්මයේ දකින්න ගන්නවා. මේ දකින්න ගන්න ඒ පුද්ගලගේ සතිය සිහිය කියන එක වැඩි වෙනවා. ඒ සිහිය වැඩි වෙන්න රූපයක් දකිනකොටම ඒ රූපේ අර සිහිය නිසාම අර ඉස්සරහට යන කාමයන් ඊ වගේ දේවල් ඇති වෙන්නේ නැතිව පවත්වා ගන්න පුළුවන් වෙනවා. ඒතොර ඉන්ද්‍රිය සංවරයේ ආදී දේවල් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක දියුණුවලා ගිහිල්ලා තමයි රහතන් වහන්සේ විමුක්තිය දක්වා ගිහිල්ලා දැන් මේකේ ආපහු දකිනකොටම ඒක විමුක්තිය සහිතව ඒක තියෙනවා. ඒ අය පමා වෙන්නේ නැහැ. ඒ දකින මොහොතක මේක මගේ නෙමෙයි කියන ඒ දේ පවත්වන්න පමාවීමක් ඇති වෙන්නේ නැහැ. දැන් අපේ තියෙන පමාවීම, ওই පමාවීම ගැන තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. කලින් කරලා තියෙන නිසා තමන්ගේ සිහිය ඇති වෙන්නේ පමාවෙල. ඒකට අපි එහෙමනම් සිහිය බොහෝම ඉක්මනට ඇති වෙන විදිහට මේක දියුණු කරගන්න ඕනේ. ඒකට දැන් මේ සිහිය මේ විදිහට දියුණු කරන්න මේ කියන්නේ සක්කාය දිට්ඨිය හැම දේවල් නැති වෙලා යනවා. ඉතින් ඒක නිසා දැන් අපි මේ විදිහට භාවනා කරන්න පුරුදු වෙලා අපේ හිත අපිට ඇති වෙනවයි කියලා යම් කිසි ආකාරයකට රූපයක් සම්බන්ධයෙන් Tamanට ඇලීමක් මේ මොහොතකදී ඇති වුණා කලින් පුරුද්ද නිසා. දැන් මේක සිය පොඩ්ඩක් තිබුණොතින් ඔන්න තේරෙවි මම මේක වුණා. හැබැයි අරකේ බලය වැඩිකම නිසා Taman ඒකත් එක්ක ටිකක් දුර යා ගියාට පස්සේ අර භාවනා කරන මොහොතක හරි ගිහිල්ලා ටිකක් වෙලා ගියාට හරි සිහියටපත් වුණාම පොඩ්ඩක් අරක ආපහු විමසලා බලන්න. මට මෙහෙම දෙයක් වුණා. මේ වගේ දෙයක් ආවා. මේක ගැන මේ දුක් වෙන්න යන්න එපා. කල්පනා කරන්න මේ විදිහේ දෙයක් මට වුණා. මේක මට ඉතින් අලාභයක් තමයි. හැබැයි මට මේක වුණේ නම් මේ විදිහට යෑමේ තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේකේ ප්‍රශ්නේ මේකයි කියලා. මේක නිසා මට බලපානවයි කියන එක කල්පනා කරන්න ගත්තාම මේ දුක්ඛය සඳහා තමයි මට මේක සිද්ධ වෙන්නේ කියලා. ඒ අවබෝධය නිසා අර දේවල් ඉදිරියට ඊළඟට දකින්නකොට දකින්නකොට අර බින්දර කප්පෙච්චෙන මේ යකඩයක් අල්ලනවා වගේ තමයි අල්ලන්න උනත් අල්ලන්නේ යන්තම්. අන්න ඒ විදිහට යන්තමින් අල්ලන්න පුරුදු වෙනවා. යන්තමින් අල්ලන්න පුරුදු වෙලා ඉතින් කවදා හරි අල්ලන්නෙම නැති වෙන තත්ත්වයක තමන්ගේ මනස ගෙනියන්න පුළුවන්. ඉතින් එතකම් මේක පොඩ පොඩ අල්ලගෙන යනවා පිච්චි පිච්චි යනවා කියලා හිතාගෙන කල්පනා කරන්න. ඒකට අර භාවනාවේ දියුණුව ඇති වෙන්න තමයි මේක දියුණුව වෙන්න පටන් ගන්න. මොකද නැත්තම් අර බොහෝ කාලයක් තුල අරකට එක්ක ඉන්න ගත්තොත් එහෙම ඒ ප්‍රශ්නේ දීර්ඝ වශයෙන් බලපානවා. ඒක නිසා ඔය ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට එක පාට මේ ඔක්කෝම අතහැරලා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් ගිහි ජීවිතය අතහැරලා මහාන වෙච්ච හාමුදුරු නමකටවත් මේක එක පාටම අතහැරලා කරන්න පුළුවන් කමක් නෑ. අර සිතේ ওই විදිහට ඇති වෙන ගතිය තියෙනවා. ඒ ගතිය කෙනෙක් විසින් අර භාවනාවන් වඩලා සිහිය පවත්තලා අයින් කරන්න පුළුවන්. අර ඒ දේ නැවත නැවතත් ඇනලයිස් කරොතින් තමන් මේක නිසා මේක වෙනවයි කියන එක, ඒක නිසා අරකේ තියෙන ගැම්ම කියන එක බහැලා යනවා. ඉතින් මෙච්චර කාලයක් තිස්සේ වැරදි දේවල් අපි එකතු කරගත්ත කියලා දන්නවනම් එතකොට තාමත් මේ දේවල් එකතු වෙනවයි කියලා දන්නවනම් එතකොට දැන් කෙනෙකුට ඒක නිසා මේ සිහියම් පවතිනවා. මේක දැන් මම තවදුරටත් මේක කළොත් මට ඉස්සරහටත් මේ ප්‍රශ්නේම තමයි කියලා ඉතින් පොඩ පොඩ මේ විදිහට අඩු කරගෙන යනවා.
ගොඩාක් පින් ડોක්ටර් අනුතුංග හොඳට පැහැදිලිුණා ඒ කාරණේ. බොහොම පින් ડોක්ටර් අනුතුංග
ඇහෙනවා.
ඉතින් අපි ඇත්තටම ඉන්නේ දැන් කොච්චර කිව්වත් අපි මම කියන එකම තියෙනවා. ඒ කියන්නේ දැන් දවසේ වැඩි හරියක් ඉන්නෙම මම එක. මම නැහැ කියලා අපි රූපය ගැන එහෙම හිතන්න නෙවෙයි ඉන්නේ ඇත්තටම. ඉතින් ඒක නිසා එන හැම දෙයක් ගැනම නම් අර දැන් ධර්මයේ ගොඩක් මේව කරපු හින්දා හොඳ මානසිකාරයක් තියෙනවා. මොන හරි එනකොට මෙන්න මේක මෙහෙමයි කියන දැන් අර ડોක්ටර් අනුසංග කියාගෙන ගිය ටික තේනාලේ දෙයක් වෙනුවෙන් අපිට ඇති වෙනවා හොඳ හෝ නරක හෝ කියලා ඇති වෙනවා. ඉතින් ඇති වුණාම ඒක අල්ලගෙන සංස්කාර අපි සකස් කරනවා. නමුත් ඒ සංස්කාර දිගේ යන්නේ නැතුව දිගට අර ඉන්න හැකියාව තියෙනවා. මේ ගොඩක් මේ යෝනිසෝ මානසිකාරයෙන් දවස ගත කරන්න පුළුවන් වෙනවා. ඉතින් එතනින්ම මේ ආයතනිකින් එන හැම එකක්ම එතනින්ම තමයි මම නතර කරගන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ එකපාරක් දෙකක් ගිහිල්ලා අර කරවක් කර දෙකක් තුනක් කරකැවිලා තමයි අර මානසිකාරයට එන්නේ. මේක මට මගේ සසර ගමන දික් කරන එක වෙදි එකක් කියලා. ඉතින් එතෙන්දී එහෙම නතර කරගන්න එක විතරයි කරන්න පුළුවන්. ඒකයි මම ඇහුවේ. එච්චර තමයි මට කරන්න පුළුවන්. මම තාම මං ඉන්නේ ඒ පියවරේ.
ඒක හරි. එහෙම තමයි අපි කරන්න ඕනි. යෝනිසෝ මනසිකාරය කිරීමෙන්ම තමයි කෙනෙකුට ඕක කරගන්න පුළුවන් වෙන්නේ. අපි භාවනා කරන්න ගිහිල්ලත් කරන්නේ යෝනිසෝ මනසිකාරය. භාවනා කරන මොහොතේදීත් අපි කරන්නේ අනිත්‍යයි කියලා බලනවා, දුක්ඛද කියලා බලනවා, අනාත්මද කියලා බලනවා. මේ විදිහට කල්පනා කිරීමෙන්ම අපි මේ වෙලාවේදී මේ යෝනිසෝ මනසිකාරය කියන එක පවත්වනවා. මේ යෝනිසෝ මනසිකාරයේ පවත්තලා පුරුදු වෙන්න අපි මේ සතිය කියන එක දිනු වෙනවා. සතිය දිනු වීමෙන් යෝනිසෝ මනසිකාරයත් ඊළඟට දිනු වෙනවා. මොකද දැන් යෝනිසෝ මනසිකාරයේ නැතිවෙච්ච අවු සතිය නිසා දැන් පුරුදු වෙල කරලා තියෙන යෝනිසෝ මනසිකාරය කරන්නේ. මේ නිසා රූපය දකිනකොටම අර සිහිය තියෙනවා නම් අන්න යෝනිසෝ මනසිකාරය නැවතත් පවත්තන්න පටන් ගන්නවා. බලන්න අර සීල සූත්‍රයේදී මේ සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරානේ මේ රහත් වෙච්ච හාමුදුරුවන්ට මේ මොකක්වත් කරන්න තියෙනවද කියලා ඇහුවානේ. මේ මොකද කරන්න ඕනේ කියලා. එතින්දිත් කිව්වානේ ඒ හාමුදුරුවන්ට අලුතෙන් කළ යුතු දෙයක් නැහැ. නමුත් ඒ පුද්ගලයාත් මේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඨතෝ සල්ලතෝ කියලා මෙහෙම කල්පනා කිරීමෙන් අර මේ නිත්‍ය ධම්ම සුඛ වේදනීන් ඒ පුද්ගලයාත් ජීවත් වෙනවායි කියලා. එතකොට මේ යෝනිසෝමනසකාරය තමයි වැදගත්ම දේ. ඒක රහතන් වහන්සේලාත් පාවිච්චි කරනවා, හැමෝම පාවිච්චි කරනවා. එතකොට ඒක නොකර මේකින් ගැලවෙන්න බෑ. ඒක කිරීමෙන්ම තමයි සතිය දිනු වෙන්නේ. ඉතින් ඔය මට කියන්න පුළුවන් මට තිබුණ එක කාලයක් භාවනා කරලා ඇවිදිනකොට මේ වැලට යනකොට මේ පැයක් විතර මේ සතිය පවතින. උදේ කරපු භාවනාව හේතුකරගෙන පැයක්. හැබැයි ඔෆිස් එකට ගිහිල්ලා පැයක් විතර යනකොට ඉතින් ඕක අර වෙන දේවල් කලවම් වෙලා මේක නැති වෙලා යනවා. ඉතින් තව ටික කාලයක් තිබුණා. ඉතින් පැය දෙක තුනක් තියෙනවා. තුන හතරක් තියෙනවා. හුමුම එන්න ඉන්න වැඩි වෙලා ඊට පස්සේ තිනේක දවස් 30න් වැඩි වෙන පවතින විදිහට ඒ සතිය කියන එක වැඩෙන්න පටන් ගන්නවා. කරපු දේ මොකද්ද? යෝනිසෝමනසිකාරය දිගින් දිගටම පැවැත්ති. මෙතන මේ කොයි තරම් දුරට අපි එකතු කරගන්නවද කියන එක තමයි මේකෙ තියෙන්නේ. දැන් ඔය අපි බලන්න ඕනි මෙතන දැන් ගාක්ම අපි මේ දෘෂ්ටීන් ගැන කතා කරලා. හරිද? එතකොට මේ දෘෂ්ටීන් කියලා ගත්තාම දැන් මේ ඩිස්ට්‍රොයින්නේ මේ නිට්ටි ආස්වාදී කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ නිට්ටි ආස්වාදී කියලා කියන්නේ දැන් මේ රූපයක් ගැන මනාපු රූපයක් සම්බන්ධයෙන් ඒ වේදනාවක් ඇති වෙනකොට ඒ වේදනාවට අපිට තියෙනවා මේ ආස්වාදයක් තියෙනවා. වේදනාව අපි ආස්වාදේ කතා කරන්නේ ධානයෙන්ද තමයි ඉහෙල්ටම තියෙන්නේ. ඉතින් අනිත් ඒවයි තේ පුද්ගලයන්ට ඉතින් බල්ලට මස් කට්ටක් හම්බුනත් ආස්වාදයේ තියෙන මේ වගේ මේ ආස්වාදයන් කියන එක පවතිනවා. ඒතර මේ ආස්වාදේ නෙමෙයි අපි දෘෂ්ටිය කියලා කියන්නේ. ආස්වාදයක් ඇති වෙනකොට මෙතන ඇතිවෙච්චා වූ දෘෂ්ටියක් තියෙනවා. ඒක මගේ කියලා ගැනීමක් හේතු කොටගෙන. එතකොට මේ ධිට්ඨියයි ආස්වාදය දෙක එකතු කරාම ඔන්න ධිට්ඨි ආස්වාදය කියන එක මෙතන ඇති වෙලා තියෙනවා. ඉතින් අපි මේ දෘෂ්ටිනුත් කොයි විදිහට ගැනීමක් තියෙනවා. එතකොට මේ දෘෂ්ටීන් මගේ ගන්න එක තමයි අර මේ මාර්ගඵල ලැබලා ඒ පුද්ගලයා ඔන්න කපා ගන්නවා මේ ඔය තුන්වෙනි පාරේ මනෝ සංජේතනා පැත්තෙන් මේ දෘෂ්ටි පැත්තෙන් ගමන් කරගෙන මේ එකතු කර කර එකතු කරගෙන අර එකතු කරන තැන තමයි ඔය මේ සක්කාය දෘෂ්ටිය නැති කිරීමේ ඒ මේ තමන් කපන්න පටන් ගන්න. දෘෂ්ටියෙන් එකතු කර ගන්නවා. ඒ කියන්නේ චේතනාවෙන් ඇති වෙන දේවල් එකතු කරන පැත්ත කැපෙනවා. හැබැයි මේ චේතනාව දක්වා ඒ පුද්ගලයා අර ආහාර සම්බන්ධයෙන් අර වේදනාවන් සංඥාවන් මේ කැලල යනවා. හරියට නිකන් අර යම් කිසි දෙයක් ඒ දක්වා නංගනවා වගේ. නැංවට එකතු කරන එක ඊට පස්සේ අඩු කරන්න ගන්නවා. ඒ කියන්නේ මේ චේතනාවම පවත්වන්නේ නැහැ එකතු කරන එක. ඉතින් මේ විදිහට කාලයක් භාවිතා කිරීමේ ඔය කියන යෝනිසෝ මනසකාරයෙම දියුණු වෙලා සතිය හොඳට වැඩි වෙලා ඉතින් මාර්ගඵලයන් හිම ඒ චිත්තයෙන් ඇති වෙලා ඉතින් අර ඉතුරු ටිකත් සිද්ධ වෙනවා. ඒ ටික සිද්ධ වුණායි කියලා ඔක්කොම ඉවර වෙන්නේ නැහැ. ඉතින් මේ දෘෂ්ටින් මේ පැත්තෙන් කැපුණායි කියලා සම්පූර්ණයෙන් එක පාට නැති වෙන්නේ නැහැ. ඉතින් බුදුහාමුදුරුගේ මේ පුද්ගලකට වැඩි වුණොත් බව 7යි. වැඩිම කාලයක් ගත කරන්න පුළුවන් ওই විදිහට පවත්තුමින් බව 7යි. ඉතින් ඒක ඊට වඩා යන්නේ නැහැ.
බොම්පින් ડોක්ටර් අනතුති දැන් එහෙම සම්මාර දවස් තියෙනවා මට හරි කැමති මේ දැන් එහෙම මනසට නිකන් ලොකු නිකන් මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. දැන් එහෙම සමහර දවස් තියෙනවා මම තනියම හුදකලාවෙම ඉන්නේ. එහෙම ඉන්න දවසකට අර මුකුත් නැතුව එහෙම යෝනිසෝ මානසිකාරයෙන්ම හිටපු දවසට මේ මට කාවත් එක්ක කතා කරන්නවත් නිකන් කැමැත්තක් නැති ගතියක් තියෙනවා. ඉතින් ඒක කොහොමද? ඒක ගැන කොහොමද කියන්නේ?
ඒක එහෙම තමයි. ඒ කියන්නේ තමන් මේ ධර්මයත් එක්ක ඉඳ ගන්න ගත්තාම ඒ ධර්මයත් එක්ක ඉන් තාකල් තමන්ගේ මනස බුදුහාමුදුරුවෝ දේශනා කරනවානේ මේ හුදකලාව කියන එක අනිවාර්යයෙන්ම මේ ධර්මයේ ගමන් කරන්න ඕනිමයි කියලා. මේ හුදකලාව වෙන්න බැරි නම් මේ පුද්ගලයාට මේ මාර්ගයේ ගමන් කරන්නවත් පුළුවන් කමක් නැත්තේ නෑ. හුදකලාව අත්‍යවශ්‍ය දෙයක්. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ හුදකලාව කියන එක මහණෙනි මේක නැතුව සම්මා දිට්ඨිය පුරුණු නිමිත්ත ගන්නවයි කියන එක සිද්ධ නොවේ කියලා. විද්‍යාමාන නොවේ කියලා. මේ නිමිත්ත නොගෙන සම්මා දිට්ඨිය පුරුණොයි කියන එක මේ විද්‍යාමාන නොවේ විදිහට සම්මා සංකප්පෝ විදිහට ගිහිල්ලා ඉතින් සම්මා ඥානය ලැබුණොයි කියන එක නොවේ කියලා. ඒ කියන්නේ මේ එකට සංගානිකාරාම සූත්‍රයේ මේ එකට ජීවත් වීම එකට භාවිත වීම කියන එකට කැමැත්ත තියෙන පුද්ගලයාට මේ නිවන් යන්න බෑ. හුදකලාව පුද්ගල වෙන්න පුද්ගලයෙකුට තමයි එහෙම යන්න පුළුවන් කමක් ඇති වෙන්නේ. ඒතකොට හුදකලාවට කැමැත්ත කියන එක අනිවාර්යයෙන්ම අවශ්‍යයි මේ නිර්වාණයට යන්න නම්.
ඒක වරදක් නෙමෙයි.
වරදක් නෙමෙයි. ඒක තියෙන්න ඕනේ.
ඒකයි තව එකක් දැන් එහෙම හිත ඉඳපු දවසකට දැන් පහුවදා මම ડોක්ටර් කෙනෙක් ළඟට ගියාම ડોක්ටර් මං කියලාත් නෙමෙයි වෙන මං වෙන එකට ගියේ ડોක්ටර් නේද? ගියාම ડોක්ටර් කෝවා මේ කියන කොයකටද බ්ලඩ් මෙඩිකල් මේකට ගියේ බ්ලඩ් ටෙස්ට් කරනවා මේ බ්ලඩ් ප්‍රෙෂර් බලනවා කියලා තිබුණා. ડોක්ටර් කැමැත්තෙන්ම බලලා ડોක්ටර් එකපාරටම පෑන කටේ ගහගෙන කිව්වා මේ පෙබරවාරි මාසේ හොඳට බ්ලඩ් ප්‍රෙෂර් තියලා අයි මේ මෙච්චර බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙලා තින්ද ડોක්ටර් හොඳටම නිකන් සීරියස් කරා මං ගෝ what to do ડોක්ටර් life is very uncertain කියලා මට කියුණා. ડોක්ටර් දැනගත්තා මම බෙහෙත් ගන්න කැමති නැහැ කියලා මම කිව්වා නෑ එහෙනම් මං තව දවසක් යපනා ගහරුවත ඇවිල්ලා බලලා තිබුණොත් ගන්නම්කෝ කියලා. දැන් මට ඒ වෙලාවෙවත් අර හිතුනේ නැහැ එහෙම මොකක්වත්. ඒ කියන්නේ මං හරියට මරණානුස්මතිය වැඩෙන නිසා වෙන්නේ නැති කියලා මට ඒක ප්‍රශ්නයක්
නෑ. මරණාස්පතිය වැඩුවයි කියන්නේ බ්ලඩ් ප්‍රෙෂර් වැඩිවීම ඉතින් යම් කිසි වෙන වෙන හේතු තියෙන්න පුළුවන් අපි දන්නේ නෑ. ඉතින් රෝගයන් කියනවා ඉතින් එන්න එන්න වැඩි වෙනවා නේ. ඉතින්
වයසට
යන්න යන්න ඉතින් ඕවා නවත්ත ගන්න බැරි වෙන තත්ත්වයට යනවා නේ. ඉතින් කවදා හරි අපිව මරන්නෙත් මේ අපේ ශරීරයෙන්මනේ. ඉතින් ඕක ඒ විදිහට තමයි තමන්ගේ
ඒ වෙලාවේ මගේ මනසක් වැඩ කරපු විදිහ මට ඒ කියන්නේ අට හරිම කියුනේ ડોક્ટર ලයිෆ් ඉස් වෙරි අන්සර්ටන් වට් ටු ඩු කියලා කියුණා මට. ડોક્ટર නා වුණා. ඒක ડોક્ટર කෝනෝ ආයි ඩෝන්ට් වොන්ට් ටු සම්තිං හැපන් ටු යූ දිස් ඒජ් කියලා කිව්වා. කියලා තමයි මට එන්න කිව්වේ. අහකට දැන් මට එහෙම කියුනේ මං හිතන්නේ මම මරණාසතිය වඩන නිසා වෙන්න ඇති නේද? හිතලා කිව්වා නෙමෙයි ඒක මට කියුණා.
ඔව් ඒවා ඉතින් ධර්මයේ හේතු කොටගෙන ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් නමුත් අර දැන් මේ තමන් හුදකලාව ඉන්නකොට ඒ කැමැත්තෙන් ඉන්නකොට ඒ සමාධිය හොඳට වැඩෙනවා කියලා දන්නවනම් කිසිම ආකාරයකින් බය වෙන්න එපා. සමාධිය හොඳට වැඩෙනවනම් ඉතින් ඒ කොටස් හොඳයි. එතකොට එහෙම නැතුව අපි වෙන වෙන ආකාරයට ව්‍යාපාදයන් මේ පැත්තෙන් අපි ගමන් කරනවා නම් එතකොට ඒක තේරුම් ගන්න ඕනේ. මං ඇත්තටම මේ සමාධිය වැඩි වෙලා ඒක ඒ පැත්තට හොඳ පැත්තට යන නිසාද මම මේ මෙහෙම වෙලා ඉන්නේ? මෙහෙමත් නැත්නම් මම වෙන ප්‍රශ්නයක්ද කියන එක
තමයි. මම මානසිකාර කරන ගොඩක්. ඒ කියන්නේ ගොඩක් ඔය දැන් ડોક્ટર ඇලෙක් කියලා දීපු සූත්‍ර එහෙම ඔය සුඟක්ම සීල සූත්‍ර එහෙම මම නිතරම මානසිකාරෙන් ඉන්නවා. ඒකට තමයි මට හුදකලාව කැමති යන්නේ ඒ නිසා.
ඒක ඒ කිසි වරදක් වෙන්නේ නැහැ. බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වුණත් කමක් නැහැ. ඒක ගැන නම් කතා කරන්න එපා. ඒ තරම් වටිනවා ඒක භාවිතා කරනවා කියන එක. චේතනාවෙන් සංස්කාරය හැම තිස්සෙම සිද්ධ වෙනවා. චේතනාවෙන් අපි චේතනාව තමයි මේ සංස්කාරයට හේතුව. ඔය ධම්මස්ථිති ඥානෙ පැහැදිලි වෙන දේ තමයි මේ අතීත වූ චේතනාවන් අපි ඒ කියන්නේ ඔය චේතනාව වෙන්නේ භවය. භවය අතීතයේදී ගත්තාම ඒ භවය මේ චේතනාවයි භවය දෙකම එක විදිහට ගන්නවා. එතකොට මේ චේතනාවන් නිසා අපිට දෘෂ්ටි නැති වෙනවා. එතකොට දෙආකාරයකට ඕක වෙනවා. එකක් තමයි අපි කබලිකාර ආහාරය වගේ බාහිර වූ දෙයක් වෙන රූපයක් වෙන ස්ත්‍රී රූපයක් පුරුෂ රූපයක් මොනවාරි ඒ වගේ ආහාරයක් ඒ වගේ දෙයක් ගත්තොත් මේක ස්පර්ශ වෙනවත් එක්කම මේ ස්පර්ශ වීමත් එක්ක ඇති වෙන වේදනාවට අපි තණ්හා වෙනවත් එක්කම අර සංඥාවෙන් අපිට ඇති වෙන චේතනාව තියෙනවානේ. ඒ චේතනාව මගේය කියලා ගැනීමක් තියෙනවා. මේ චේතනාවෙන් ඇති වෙන දේ මගේය කියලා ගැනීමක් තියෙනවා. ඒකට මගේය කියලා ගන්නකොට මුගක් වෙලාවට අර මේ සුඛය තමයි උතන මගේ කියලා ගන්න. දැන් මෙතන මේ සූත්‍ර දේශනාවේදී බුදුහාමුදුරු පෙන්නේ වේදනාවනේ ඇලුණයි කියලා. මේ වේදනාවට තමයි අපි ඇලෙන්නේ. අපි හදාගත්ත වේදනාවට අර බාහිර රූපයට ඇත්තෙම කියනවා නම් අපිට ඇලෙන්න බෑනේ. මොකද ඒක මේ පිට කෙනෙක්, පිට ආහාරය, පිට දෙයක්. එතකොට ඇලෙන්නේ මේ මගේ මම හදාගත්ත මේ මගේ වේදනාවට. එතකොට මේවට ඇලුනහම ඒ ඇලෙනවත් එක්කම මේ මමංකාරයේ තියෙන එක ඇති වෙනවා. ඉතින් මේ මමංකාරයේ වෙනවත් එක්කම මේ සංස්කාරයේ හැදෙනවා. මේක එකක්. අනිත් අතට ගත්තාම මේ මගේ මේ රූපේ මගේම රූපය ගත්තොත් මේ මගේම රූපය හේතු කොටගෙන තමන්ගේ මේ ඇඟට සම්බන්ධ වෙලා තියෙන අතපය ආදී දේවල් හේතු කොටගෙන ඒක සම්බන්ධයෙන් කෙනෙකුට තියෙනවා ඇතිවීමක් මේ අහංකාරයක් කියලා එකක්. අපි තුන් ලස්සන පුද්ගලයෙක් ඒ ලස්සන රූපය නිසා ය අහංකාර නම් මං හුඟක් වෙලාවට ගන්නේ අර අවුරුදු 16 විතර ගෑනු ළමයෙක් ගත්තොත් ලස්සන ළමයෙක් නම් ඒ ළමයාගේ අහංකාරකමක් තියෙනවා. මේ භවයයි භෝගයයි හේතු කොටගෙන ඇති වෙච්ච දෙයක්. එතකොට කෙනෙක් පෙලක් අය බෙන්ස් කාර් එකක් හරි මොනවා හරි ඒ වගේ එකක් තියෙනවා කියලා එහෙමත් අහංකාර වෙනවා. ලොකු ගේක ඉන්නවායි කියලා එහෙමත් ආකාර වෙනවා. ඒ තමයි අර භෝගය නිසා වෙන අහංකාරය. එතකොට මේ තමන්ගේ මේ ශරීරය ගැන කෙනෙක්ගේ ලොකුවට අහංකාරයක් තියෙනවා. මේ උසමහත ලොකු මිනිස්සු මේ ශරීරයේ උසමහතයි කියලා ලොකුයි කියලා එහෙමත් අහංකාරයක් තියෙනවා. අන්න ඒ වගේ විවිධාකාරයෙන් මේ අහංකාරයන් පුද්ගලයන්ට ඇති වෙනවා. එතකොට දැන් දෙකකින් වුණා. මේ චේතනාවේ මේ අවස්ථාවේදී අර අභ්‍යන්තරයට, ඒ කියන්නේ මේ අභ්‍යන්තර වස්තු සම්බන්ධයෙන් කාමය. මේක නිසා අහංකාරය වෙලා ඉතින් ඒක ඔන්න මෙතන ඇති වෙනවා එක පැත්තකට. අනිත් පැත්තට මේ බාහිර වස්තුවේ පරිග්‍රහය නිසා මේ මමංකාරය ඇති වෙලා මෙතන සංස්කාරය ඇති වෙනවා. අවස්ථා දෙකේදීම මේ අත්ත් සංඥාවට තමයි මේ යන්නේ. ඉතින් චේතනාව ඇති වෙච්ච ගමන් ඉතින් අර ඒ කියන්නේ අපි තණ්හාවක් වෙලානේ තියෙන්නේ. ඒ තණ්හාව වෙනවත් එක්කම අර ඉතුරු කෑල්ල වැඩ කරනවා ඉතින්. තණ්හාවක්
ද්වේෂයක් ඇතුළු විතරයි මේ සංස්කාර වලට පිට කලින් චේතනාව විරුවල කරගන්න පුළුවන්
වෙන්නේ. චේතනාව ඒ දුර්වල කරගන්න පුළුවන් වෙන එකම තැන තමයි සංඥාව කපා ගැනීම. සංඥාව කියන එක දැන් අපි හිතමු කෙනෙක්ගේ කෙස් ටිකක් දකිනවා මම. ඒ දකින මොහොතේම මට ශා මේක ලස්සනයි කියලා ඒ සංඥාව ඇති වුණා නම් ඊළඟ මොහොතේම ඒ වෙලාවෙ සිහියටපත් වෙලා මම කල්පනා කරොත් මේක හරිද මගේ බත්තිගානේ තියෙනකොට මම මේක මිචිය කියන එක නේද මේ කියන එක ගත්තොත් අන්න අර සංඥාව වෙනුවට වෙන සංඥාවක් අපි ඇති වුණා. අන්න එතකොට අර චේතනාව අතෙන්ට යන්නේ නැහැ. එතකොට අපි බලන්න හොඳට යෝනිසෝ මනසිකාරය පවත්වාගෙන ඉන්නකොට අර රූපය එනවත් එක්කම සංඥාව වෙනස් විදියටයි සකස් වෙන්නේ. එතකොට මේ සංඥාව තමයි චේතනාව වෙන්නේ. සංඥාවෙන් කෙනෙක් අයින් වෙනවද චේතනාවෙන් අයින් වෙනවද? සංඥාවෙන් චේතනාවෙන් දෙකෙන් අයින් වෙනවා නම් විඥාණයෙන් අයින් වෙනවා. සංඥා චේතනා විඥාන තුනෙන් අයින් වෙනවා නම් යථාභූත ඥානයෙන් තුය අයින් වෙනවා. සංඥාවේ චේතනා විඥාන යථාභූත ඥාන කියන හතරෙන් අයින් වුණොත් ඒ විමුක්තිය තුය අයින් වෙනවා. මේ විදිහටයි මේ ධර්මයේ තියෙන්නේ. එතකොට ඒ සංඥාව තමයි අපිට කඩප කපා ගන්න ඕනේ. ඒක සඳහා තමයි තථාගතයන් වහන්සේ ඔය පෙන්වන්නේ දැන් ගිරිමානන් සූත්‍රයෙන් ගත්තොත් දස සංඥා. අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා බලන්න. තථාගතයන් වහන්සේ බේත කළේම ඔතෙන්ට. සංඥාව කැපුවොත් විතරයි මේක කරගන්න පුළුවන්. මේ සංඥාව තමයි අපි වරද්දන්නේ. හරිම සියුම්. ඔය හුඟාක්ම ඉහළ ධානයන්ට ගිහිල්ලා කෙනෙක් බලාගෙන හිටියොත් එහෙම මේ මනසේ වෙන විකාරයන් මේ සංඥාවන් නිකන් කෑලි එන්නේ. පොඩි පොඩි කෑලි. ඒ කෑලි ටික එක්කව කළා තමන් හදන හොඳ පිච්චර් එක. ඒව තමයි මේ ගෙනියන්නේ. මේ සංස්කාර හැටියට දිගින් දිගටම ගෙනියන්නේ.
ගොඩාක් තනේ
පැහැදිලි වෙනවා.
මම මට අපි සාමාන්‍යයෙන් අර මුලින්ම විස්තර කළ ගොඩක් හොඳට අර මේ විෂයාකාර සක්කාය දිට්ඨිය එකත් එක්ක අර ඒ විෂය ඊට පස්සේ ලවිත් කිව්වේ අර මම ආත්මෙමි මම ලෝකෙ වෙමි මම පරලෝක වන්නෙමි නිත්‍ය වන්නෙමි ද්‍රව අනේ ඒ කියන්නේ ඒ ඒ ඒ දෘෂ්ටීන් මේ සක්කාය දිට්ඨියට ඇතුළත් වෙච්චේ වනේ නේද
ඒක ඔව් ඒවත් සක්කාය දිට්ඨිය තමයි තමයි ඇතුළත් වෙන්නේ
ඒවාලවිත් මේ කියන්නේ ඒ ධානවලට කියන්නේ අර අපිට මුලින් ඇති වෙන්නේ 20ට පස්සේ ඇති වෙන ධාන මට්ටමින් ඇති වෙන ඒවද
ඔව් ධාන මට්ටමින් ඇති වෙන ඒවා ඒක එක පැත්තක් අනිත් පැත්තට ගත්තාම කෙනෙකුට ඕවා මේ තව කෙනෙක් කියනවා අහගෙන ඉඳලා ඇති වෙන්නත් පුළුවන් දැන් අපි හිතමු සමාධිය තියෙන හොඳ පුද්ගලයෙක් බොහෝම ලස්සනට වර්ණනා කරනවා නම් මේ ආකාසඤ්ඤාය මා මෙහෙම එකක් තියෙනවා මේක හරින් මෙහෙමයි මේ විදිහයි කියලා අර මිනිස්සු අර කිව්ව එක අහගෙන ඉඳලත් මේ මිනිස්සයාට ඇති වෙන්න පුළුවන් මේක මමත් කවදා හරි ওই විදිහට තමයි ඕම කියලා තියෙන්න පුළුවන් අර අර කියපු මිනිස්සයාට මුලින් ඇති වුනේ එයා භාවනා කරලා එයා ඒ ධානයන් වලට ගිහිල්ලා ඒ යෑම නිසා තමයි එයාට ඒක ඇති වුනේ තව කෙනෙකුට අර අහලා වෙන්නත් පුළුවන්
එතකොට ඒතර ආයතරයක් අර විෂයාකාරයට වැඩෙනවා
නේද අපව වැටෙනවා ඔව් ආපහු කැරකි ආපහු හිටපු දැනටම එනවා. මේව හරි සිව් දේවල් මේ අපි වාත්ම මේ හිතාගෙන හිටපු දේවල් තමයි මේවා තින් අපිට නෑනේ. අපි බෞද්ධයෝනේ ඔන්නෝමනේ අපි හිතාගෙන හිටියේ. නමුත් අර samudayai astangamayai balala මේ කොයි එකක් මේ ක්‍රමයට තමයි හැදුනේ මේ විදිහට තමයි සකස් වෙන්නේ කියලා කෙනෙක් යථාභූත ඥානීන්ටව දැනගන්නකම් අර මේක සිද්ධ වෙන්නේ මේක දැනගත්තා වුණත් මේ යෝනිසෝ මනසකාරයේ ඒ පුද්ගලයාත් බොහොම ඉක්මනින් ඒක පවත්වන්නේ නැත්නම් ඒ පුද්ගලයාටත් යම් ආකාරයකට මේ පැත්තට මේ ඇදීමක් මේකක් තියෙනවා. මොකද ඒකේ ඔය දික්ටින් හැදුනට පස්සේ ඒ දික්ටින්ට ඇල්මකුත් තියෙනවා. එතකොට අර දික්ටි ආස්තේ මං කිව්වේ මේ දික්ටින්ට තියෙනවයි කියලා මෙහෙම මේ ආස්වාද දික්ටිය කියලා. ඉතින් ඕක නිසා මේ ආත්ම සංඥාව කියන එක ඒක ඇති වෙනවා. හරි සියුම් ඔය හරියට යනකොට බොහොම ගැඹුරුයි. ඉතින් මේ මූලික වශයෙන් මම හුඟව දෙනකොට කියන්නේ මේ ලොකුම ප්‍රශ්නේ තමයි මේ රූපයයි වේදනාවයි කියන එක. ඔය දෙක හොඳට තේරුම් ගන්න කොයිම වෙලාවකවත් හිතන්න එපා මේ මට රූපය වැටහිලා තියෙන රූපය දන්නවා කියලා. කොයි වෙලාවකවත් හිතන්න එපා මට වේදනාව වැටහිලා තියෙන කියලා. ඉතින් මේක හරියට හැමදාම හිතන්න මට දුක්ඛය කොහෙත්ම වැටහිලා නැහැ. මේ රූපය වැටහිලා නැහැ මට. මේ රූපය තමයි මහා දිගට ගැඹුරට ගැඹුරට තියෙන බලන්න කොයි තරම් මේක ඔඩු දුවලා යනවද කියලා. අපිට බාහිර රූපයක යම් වූ ලක්ෂණයන් දැක්කා වුණත් අපේ ওই දැන් අපි කතා කරලි අර එක එක පුද්ගලයාට මේක එකපාරටම අර ලොකු දෙයක් හැදෙනවා. මොකද අපි කලින් ඒ තරම් කාලයක් මේක පුරුදු කරලානේ තියෙන්නේ. ඒ පුරුදු කරපු නිසා ඒ පුරුද්දෙන් හැදෙන දේ අර අපි මේ බුදුහාමුදුරන්ගේ ධර්මය අහන පොඩ්ඩ කාලයයි පොඩ්ඩ කාලයක් භාවිතා කළා. එතකොට ඒක නිසා මේ දැන් භාවිතා කරපු එකත් එක්ක ගත්තාම අර විශාල කාලයක් කරපු දේ බලය බොහොම වැඩි. ඒක නිසා අපිට එක පාරටම අර දේ පේනවා මේ ලොකුවට. ඒකනේ හුඟ දෙනෙක් කියනවා මේ භාවනා කරනවා මෙහෙම කරනවා ඒ වෙලාවට හොඳයි. ඉතින් ඊට පස්සේ මේ පාරට බහලා යනකොට මෙහෙමයි කියනවා. ඒ හේතුව තමයි අර තථාගතයන් වහන්සේ කියපු දෙයට අපි නැවත නැවතත් පුන පුනා යොමු වෙන්නේ නැහැ. යොමු වෙන්නේ නැත්තම් අර දේවල් සිද්ධ වෙනවා. ඉතින් අපි රූපයන් අපි කලින් බැලුවා ආරම්භයේදී මතක ඇති අර 11 ආකාරයකට බැලුවා. ඉතින් මේක කොයි තරම් මේ සියුම් වූ රූපයන් තියෙනවා, මේ රළු රූපයන් තියෙනවා, අතීත වේව තියෙනවා, වර්තමාන වේව තියෙනවා, හරිම ගැඹුරුයි බැලුවා. ඒක නිසා මේ රූපය බලලා ඉවරයි කියලා හිතන්නත් එපා. රූපය හරිම ගැඹුරුයි. ඒ කියන්නේ අනාගාමී වුණාට පස්සේ මේ ප්‍රශ්නේ තියෙනවා. රූපේ රාගය තියෙනවා. ওই වර්ණීය වාගේ දේවල් ගත්තාම පුදුමයි. මේවා බොහොම තදට ඉතින් ඒ තමන් දන්නේ නැහැ. සියුම් වෙන මේවා පේනවා. අර රළු ගතිය තියෙන දේවල් වල අඟුණාට අර අනිත් දේවල් ඉතුරු වෙනවා. ඉතින් ඔය කොහොම නැති කරපු බුද්ධලයා තමයි රහතන් වහන්සේ.
ඔයාලා ඉතින් අර يعني මම අර තමයි සාමාන්‍යයෙන් හිතන්නේ අර විෂාකාර සක්කාය දිට්ඨියටත් අමතරව තවත් මේ වගේ දෘෂ්ටි පහක් හයක් තියෙනවා නේද? ඒ කියන්නේ මොකද ඒවා අර අනු ටික ඉඳරෙච්ච එකිනෙම තමයි මේ ඊළඟට තියෙන ඔය ආත්මය මම ලෝකයේ මේ ඒ දෘෂ්ටි තියෙනවා.
ඒක මෙහෙමයි. ඔතන පෙන්නනවා බෙටකෝපදේශයේ එහෙමනම් ඔතන දික්ටි මේ 62ක් වශයෙන් පෙන්නනවා. ඒ දික්ටි 62ක් වශයෙන් පෙන්නකොට ඔක ඔහොම වෙන්කිරීමක් තියෙනවා දීර්ඝ වශයෙන්. ඔය හැබැයි ඔය වෙනත් තැන්වල පෙන්නනකොට ඔය දික්ටි 20 ඇතුළතත් ඔය කියපු දේවලුත් ඇතුළත් වෙනවා. ඒ 20 කියනකොට ඒ 20 ඇතුළතත් මේවාගේ ඇතුළත් වීමක් තියෙනවා. ඒක සියුම්ව ඇති වෙලා තියෙන දැන් බුදුහාමුදුරුවෝ කෙලක් ධර්මයන් කෙටියෙන් කියලා තියෙනවානේ. දැන් අපි වේදනාව හැම ගත්තාම වේදනාව දෙකෙන් කියන්න පුළුවන්. එතකොට මේ වේදනාව දෙකෙන් කියපු අවස්ථාවන් තියෙනවා. එතකොට දෙකෙන් කියපු අවස්ථාවන් ගත්තාම මේ එක වේදනාවකට අනිත් කැලේ දෙක ඇතුල් වෙනවා. ඒ ඇතුල් වෙන විදිය අපිට ටිකක් හිතා ගන්න අමාරුයි. ඒ වගේ වෙලද දේවල්. ඒ වගේ තමයි මේ දෘෂ්ටිින් ගත්තාම අර ගොඩාක් දුරට ගිහිල්ලා හින්ද තවත් හිතා ගන්න අමාරුයි.
එතකොට අර දැන් මෙතන මේ දේශනාවේ කියන ලයිට් මේ අර දෘෂ්ටි විස්තර 20ක් ඇති වෙන්නේ නැහැ. ඒ නැතුණත් අර වගේ මම ආත්ම වෙමි මම ලෝක වෙමි කියලා එහෙම එතකොට මට නිකන් හිතුණා මේ ඒ විස්තර අමතරව තියෙන දෙයක්ද කියලා මේක. මේක කමක් නැහැ නේ.
ඔව් ඒ කියන්නේ එහෙම වෙන්නත් පුළුවන්. නමුත් තථාගතයන් වහන්සේ පළක් කියලාට වෙන් කරලත් පෙන්නනවා කියන එක තියෙනවා. ඉතින් මේක මේ මට නම් විසඳන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් මේක අර බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන මේක වැදගත්කම මේක සාස්ත්‍වත අසාස්ත්‍වත කියලා ඒක තියෙනවනේ. දැන් හුඟාක් වෙලාවට මේක මේ කොටස යනවා අර මට මතක නැහැ සූත්‍ර දේශනාව මේ ආමුදුරමක් ওই ප්‍රශ්නේ ඇහුවා. එතෙන්දී පෙන්නුවේ මේ ලෝකේ ඕන වෙලාවක මිනිස්සෙකුට තියෙන්නේ එක්කෝ ඇත කියලා එහෙම නැත්නම් නැත කියලා. ඒක සාස්සත කියනකොට ඇත කියන ගතිය. උච්ඡේද කියනකොට නැත කියන එක. බුදුහාමුදුරුවෝ වෙන්නන්නේ මේ දේ ඒ ඇතයි නැතයි කියන එක නෙමෙයි. මේක මේ පටිච්ච සමුප්පන්නෝ මේක හැදෙනවයි කියන එක. ඒ කියන්නේ අර සමාධි භාවනා සූත්‍රයේ හැටියට ඒක ඇති වෙනවයි නැති වෙනවයි කියන එක තමයි අපි ගන්න ඕනේ කියන එක.
ඔයාලා මට එනවා. ඔය මම ඒ කියන්නේ අර අන්තිමට ඉඳලා ගැඹුරු වැඩි ඒක හිතන්න නැතුව හිතන අවස්ථාවක් නැහැ.
ඔව් තියෙනවයි කියලා හිතන්න. මේ වගේ දේවල් මගේ තුලත් තියෙනවා කියලා ඒ වගේ යම් යම් ආකාර නැtei කියලා හිතන්න එපා. තියෙනවයි කියලා යම් ආකාරයකට හිතන්න. මේක මම වැඩි ඊට වඩා ලොකු දේවල් තියෙනවනේ. දැන් තමන් උගාක්ම ගන්න රූපය මගේ කියලා ගන්න එක, වේදනාව මගේ කියලා ගන්න එක, මේවා අනිවාර්යයෙන්ම ගන්නවයි කියලා තමන් දන්නවනේ. අන්න ඒ කොටස තමයි ගොඩාක් අපි යොමු කරන්න
ඕනේ.
තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
මේ ආහන මං සර් පංචුපාදනස්කන්දේ අපි සම්්‍යාස්කන්දමින් බලනකොට සමන්බාන සූත්‍රයට අනුව මට මේ ළඟදී තිබුණා මේ සීල සූත්‍රයේ විදිහට බලාගෙන යනවා කියන්නේ අරක මේක ඇත්ත කියලා නේද කියලා. ඒ කියන්නේ පංචපාදනස්කන්දේ ගැන දෙයක්ම සීල සූත්‍රය අනුව කුතුහලයක් එකක් දෙකක් හරි බලාගෙන යනවා කියනකොට පංච උපාදානස්කන්ධේ සම්්‍යාස්තග්ගමේ කියන එක අරක සීල සූත්‍රය ඇතුලේ තියෙනවා නේද කියලා මට හිතරලලි ඒ විදිහට හරිද?
හරි හරි දෙකම එකයි. දෙකම එකයි කියන්නේ එක යන එකක් යනවා ඩීප්ලි දිගට යamak. දැන් අපි දුමු සමුදය අස්තංගමයේ අපි බලනවා කියලා කියන්නේ සමාධි භාවනා සූත්‍රය ඇතුළත. ඒ කියන්නේ ওই අනිත්‍ය කියන කොටසනේ අපි බලන්නේ. මේකේ අනිත්‍යතෝ කියලා කියන්නේ මොකද්ද? අනිත්‍ය කියන එක බලනවා කියන්නේ අපි සමුදය අස්තංගමයේ බලනවා කියන එකයි. එතකොට එතනින් පටන් ගත්ත දේ තමයි දිගට යන්නේ. දැන් අර සූත්‍රයේ අර සමාධිය සහිතව ඒ පුද්ගලයා බොහෝම දිගට යනවා මේ භාවනාවෙන් සමාධි භාවනා සූත්‍රය හැටියට. දෙවෙනි අවස්ථාවේදී ඒ පුද්ගලයා මේ රූපයන් වේදනාවන්ගේ මේක බලන්න ගන්නවා. එතකොට මෙයා යන්නේ මේ පුළුල්ව බලන්න ගන්න. රූපේ වේදනා සංඥා සංස්කාර විඥාන වල සමුදය ස්තංගමේ බලන. ඊළඟට මේ පුද්ගලයා බලනවා මේක දුක්ඛයයි කියලා දකිනවා. කල්පනා කරනවා. ඊළඟට මෙයා රෝගයක් වශයෙන් ওই විදිහට දිගින් දිගටම මේ බලන්නේකොට එයාගේ අර මනස එන්න පළල් වෙන්න පටන් ගන්නවා. එතකොට කොහෙන් ගියත් යන්තිමට වෙන්නේ අර සමාධි භාවනා සූත්‍රයේ විදිහට තමයි මේකේ අර ඇතිවීමත් නැතිවීමත් කියන එක දැකලා මේ පුද්ගලයාගේ ඒ දේවල් වලින් අයින් වීම සිද්ධ වෙනවා. එතකොට අර සිරිපාද කන්ද මුදුනට කොයි පාරෙන් ගියත් එකයි වගේ තමයි. ඉතින් මේක මේ තමන්ගේ දක්ෂතාවය මේක මොකද අපිට පළක් වෙලාවට එක සූත්‍රයකින් ගත්තාම මේ අපි ටිකක් දුර යනවා. ඒ යන ප්‍රමාණය මාවට මදි. එතකොට අර වෙනත් විදිහකට මේක බලන්න ගත්තාම එක එක ඇන්ගල් වලින් අපි බලනවා. එතකොට දැන් සීල සූත්‍රයේදී විශාල වශයෙන් අර ඒ සිතන විදිහ එතන පෙන්නලා දීලා තියෙනවා. එතකොට මේ විදිහ සිතන්න ගත්තාම ඒක හේතු කොටගෙන පුද්ගලයාට තව තවත් ඒක දකින්න පුළුවන් වෙනවා වෙන වෙන ඇන්ගල් වලින් අපි නොදකපු විදිහට. ඉතින් දෙකම එකම පැත්තට එකම දිහාවට යන්නේ. ඉතින් මේකේම කොටස් මේකේ තියෙනවා. මේකේ කොටස් අනිත් එකේ තියෙනවා. තව කාට හරි ප්‍රශ්න තියෙනවද? අමාද වහන්න.
අර මේ අර මේ මාත් කිව්වේ මේ ශරීරය ගැන අර දුක විදියට බලනකොට අපි හිතමු අපි මේ මොනපරිස්සයක් විදියට බලලා ඒ වගේ ශරීරය ගැන දැන් කලකිරුණානේ. එතකොට දැන් අර කන්න බොන්න එහෙම ඒ කියන්නේ දැන් භෝජනය ගැන වුණත් දැන් මේ අර ඒ භෝජනය ගැන බලනකොට වුණත් කියන්නේ මේ කැමරේ පා වෙනවා ගැතියක් තියෙනවා. එතකොට අර මේක මේ දැන් අර මේ ශරීරයෙන් ඉඳ නේද අපි දැන් මේ මේ මනුසත්වයක් ලබාගෙන තියෙන කෙනෙක් නේද අපි ගැලවෙන්න ඕන කියලා දැන් මේ ශරීරය ගැන අර අන්තිම කුච්චට විදියට හිතලා ඒ කියන්නේ මේ මේ එක අන්තිම දුකක් කියන එක හිතුවොත් අර මේ කියන්නේ පා වෙනවනේ එහෙම නෙමෙයි ඒක අර මැදස් විදියට නේද හිතන්න ඕන ඒ කියන්නේ මට අර එහෙම හිතනම කන්න පොන්නවත් හිතෙන්නේ නැහැ මම කියන එක මාතෘ තේරෙනවද නැහැ මේ ඒ කියන්නේ අර මේකෙන් තමයි මේකම ශරීරෙම මේ ආධාර කරගෙන තමයි අපි ගැලවෙන්න ඕනේ ඒකින්ද මේකට හවන්න පුවන්න ඕන එහෙම කියලා අර පොඩි අපේකුත් දෙන්න ඕන නැත්නම් මේක නවන්න පුවන්න හවන්න හිතෙන්නේ නැහැ ඒක කොහොමද බැලන්ස් කරගන්නේ කියන එක මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සම්මා සම්බුත් සරණයි.
ඔව් ඒකට ඉතින් තමන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු අනිත් ධර්මනොත් පාවිච්චි කරන්න ඕනේ. බුදුහාමුදුරුවෝ කිව්වේ මේ ආහාරය අපි ගන්නේ මේ ශරීරය යන්නම් පවත්වන්න විතරයි. මේ මදය තරුණ මදය ඇති කරගන්න මේ එක එක ලස්සන ඇති කරගන්න ඒවට නෙමෙයි. මේ යාන්තම් මේ ජීවිතේ පවත්ව ගන්න විතරක් මම කැම ගන්නවා කියන එක තමයි කල්පනා කරන්නේ. ඉතින් අර භෝජනය එපා වෙනවා කියන එක බොහොම හොඳයි. භෝජනය එපා වෙනවායි කියලා කිව්වට ඔය භෝජනයට උගාක් වෙලාට අපි ඇලිලා නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. භෝජනය එපා වුණාට නොකා ඉන්නේ නැහැ. ඔච්චර උනත් බය වෙන්න එපා. ඔක නොකයිනේ නේ කොහොම හරි පොඩ්ඩක් කනවා. ඒතර කන ප්‍රමාණය අඩු වේවි. එතකොට රස හොයන එක අඩු වේවි. ඉතින් ඒවා උදව්පකාර වෙනවා Tamange ඉස්සරහට යන්න. ඉතින් මේකට කවණ තා උදේට මතක තියාගන්න අපේ මේ රූපේ අල්ලගෙන විඥානේ ඉන්නේ. රූපේ අල්ලගෙන විඥානේ ඉන්නකොට මේකට කවණ තා පොවණ තා කල අර විඥානයත් ඒක හේතු කොටගෙන පෝෂණය වෙනවා. එයත් බොහොම කැමති. මේක පවතිනකම් මේක පවතින්න බොහොම කැමති. එතකොට ওই දෙක දැන් ඔය ආහාරයට පොඩ්ඩක් එහාට මෙහාට වෙනකොට අර විඥාණයටත් එතන එහාට මෙහාට වීමක් තියෙනවා. එතකොට ඒකේ දුක්ඛතාවය ඒකෙම බලන්නත් පුළුවන්කමක් තියෙනවා. එතකොට යන්තම් ජීවිතේ පවත්ත ගන්න විතරක් මේක ඒ ආහාර ගන්න එක ඒක කරන්නේ. ඒක තමයි පවත්තන්න ඕනේ. ඒක තමයි බැලන්ස් කරගන්න ඕනේ. එතකොට දැන් මේකේ අපි ශරීරයට ලෙඩ කරගන්නේ නැතුව ඒ අවශ්‍ය විදිහට ඒ කෑම තියෙන්න ඕනේ. දැන් එක සූත්‍ර දේශනාවක තියෙනවා මේ බුදුහාමුදුරුවෝ දැක්කා භික්ෂුන් වහන්සේලා බොහෝම මේ කුස tattve පත් වෙලා මේ කෙට්ටු වෙලා මේ බොහෝ මේ වෙලා බුදුහාමුදුරුවෝ කිව්වා මේ හිතන්නේ මීපැණි සහිත ආහාරයක්ද කොහෙද ඒ අයට දෙන්නේ කියලා. මේ ඒ කියන්නේ ඒ ශරීරයේ සෞඛ්‍ය පවත්තන්ට ඕනි අර මේ ධර්මයේ වීරිය පවත්තගෙන මේක ගෙනියන්න පුළුවන් මේ විදිහට. එතකොට මේ හැබැයි වැඩිය මේකට සලකන්නේ කියුතින් එතන මේ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් අපි ඇත්තෙම කියනවා නම් මේ දක්වා කළේ මේකට හොඳට සලකන එක. හොඳට බලන්න මේ කනකොට මුලින්ම කන්නේ Taman කැමති දේවල්. ගෙදෙට්ට ගේන්නේ කැමති දේවල්. ගෙදර උයන්නේ කැමති දේවල්. උයලා ඉවරලා කාලා පෙලක් කළාට බලන්න බඩත් එහෙම අතගාලා බලනවා නේද කියලා බඩ පිරෙලයි කියලා. අන්න ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ මේක. මේක හරියම පුදුමයි මේක. දන්නේ නැහැ මේ දිගින් දිගටම පවත්නවා. එතකොට මේ කෙනෙකුට මේ භෝජනේ කැම එපා වෙනවයි කියන එක තියෙනවා නම් ඒක තියෙන්නේ ආහාරේ පිටිකුලතා සංඥා හොඳට පවත්වලා ගිහිල්ලා භාවනා කන්න වාඩිච්ච වෙලාවට විතරයි. ඒතර මුලින් ආරම්භයේදී කෙනෙකුට ඕක තිබුණා වුණත් දවස් කීපයක් යනකොට ඕක අමතක වෙලා ගිහිල්ලා වෙන භාවනාවක් කරනකොට ගිහිල්ලා හොඳට කනවා. ඒක ගැන මුකුත් කලබලයක් වෙන්නේ නැහැ. ඔක ওই විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඒ භාවනා කරපු දවසට ඒක තේනේවි මේ විදිහට කියලා. එතකොට දැන් මේක ජීවත් වෙන්න පවත්වනවා කියලා හිතන්න. කන්න ජීවත් වෙනව නෙමෙයි මේ ජීවත් වෙන්න කනවා කියන්නේ. හරි නේද මහදෝ?
ඕපින් බෝපින් කරනකොට මේ අර මේ දැන් අර කුඩක කොටස් බලනකොට ඒකම තමයි බලන්නේ. මේ කියන්නේ මේ ශරීරය දැන් ඒ කියන්නේ මේක නාවන්න පොවන්න මේ කවන්න වෙලා තියෙනවා. ඒ විදිහට තමයි දැන් අර අපි දැන් අපි පිටස්තර ශරීරයක් බලනකොට එහෙම ඒ කියන්නේ මේකේ කුඩක කොටස් කියලා ඒකට ඒ සංඥාව වෙනස් කරගත් ගන්නව වගේම දැන් තමන්ගේ ශරීරයේ දිහා බලලා මේකෙන් තමයි අපි ඒ කියන්නේ මේකත් ඒ වගේමයි කියලා එහෙම කුණුකයක් විදිහට බලන්න ඉවර වෙලා දැන් මේක අපි කොහොම හරි පවත්වා ගන්න ඕන කියලා ඒකත් එහෙමම අර භෝජනේ විදිහටම මේ ශරීරය නිසා තමයි මගේ විඥාණය කියන්නේ මට පවත්වාගෙන යන්න පුළුවන් මට ශරීරය තිබුණොත් විතරයි මේක මේ භාවනා කරන්න පුළුවන් කියලා එහෙම ඒ වගේ අර මධ්‍යස්ථ විදිහකට තමයි බලන්න ඕන නේ මාත්‍ය.
ඔව් දැන් ඔතන අපි ඔයකේ යන්නේ දුකයි කියන අර්ථයට තමයි මේ යන්න හදන්නේ. අපිට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ කෑමත් නෙමෙයි ශරීරයක් නෙමෙයි. මේකේ දුකේ කියන අර්ථය ওই කෑමයි ශරීරය කියන දෙක හේතු කොටගෙන ගන්න උලුප්පලා ගන්න පුළුවන් වෙන්න ඕන. මට මේ ශරීරයෙන්ද තමයි මට මේක කවන්න වෙලා තියෙන්නේ. පොවන්න වෙලා තියෙන්නේ, නාවන්න වෙලා තියෙන්නේ. ඒකට රූපස්කන්ධයේ සමුදය තමයි මම මේ කල්පනා කරන්නේ. රූපස්කන්ධ සමුදයෙන් මට මේ දුක්ඛ සමුදයක් උනාය කියන එක තමයි මම මේ බලන්නේ. එතකොට මේක ඇති වෙන තාක්කල් මට මේ දුක්ඛය පවතිනවායි කියන එකයි බලන්නේ. එතකොට මේක දෙතිස් කුණුපේ දිහා බලලා එතකොට මේ දෙතිස් කුණුපේ தත්ත්වය බලලා එතකොට මේක අසුබේ කියන එක පැත්තෙන් උතින් අපි මේක දිගුවට ගිහලා එතන රූපය ගැන අපි නිබ්බිදාවක් ඇති කරගන්නවා. මේ වගේ ජරා ගොඩක් අක්කි ගොඩක් මේ තමයි මම මේ හදාගෙන කියන්නේ. තථාගතයන් වහන්සේ මේ දේශනා කළා මේ වෙදීගනිකායේ තියෙන දෙවෙනි සූත්‍රය. ඒ සූත්‍ර දේශනාදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේක හැදිච්ච විදිහ ගත්තාම මේ අම්මගේ තාත්තගේ සුක්‍රාණු එකතු වෙලා හැදිච්ච ඊට පස්සේ මේ ආහාරයෙන් පෝෂිතී වෙච්ච මේ දේ මම මේ මගේ මනසෙන් විඥානේ මේකට බැහැගෙන මේක අල්ලගෙන ඉන්නවා. බලන්න කොච්චරද හිතීම කියලා. අල්ලගෙන ඉන්නෝයි කියලා භික්ෂුව කල්පනා කරනවා කියලා. ඒ තරම් අර ජරා ගොඩක් සෙම ගොඩක් වගේ දෙයක් අල්ලගෙන ඒක පවත්වාගෙන තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් මේක කොයි තරමක් දුරට දුක්ඛේද කියන එක මුල ඉඳන් බැලුවොත් පෙනේවි. කොයි තරම දුක්ඛයක් තමා විඳිනවද? ඒකල විඥානයේ තියෙන අන්තිම දුකක් විඳීමක් තියෙනවා. අර කරන ලද කර්මයේ හේතු කොටගෙන ඒ කර්මයෙන් අපි විඳින දුකක් විඳින්න හැබැයි තේරෙන්නේ නැහැ. අල්ලගෙන ඉන්නේ හොටු ගොඩක් වගේ දෙයක්. දුකක් තේරෙන්නේ නැහැ. එතකොට මේක මෙහෙම බලන්න මේකේ අර අසුභය දකින්න ඒකේ යථා ස්වභාවය දකින්න. යථා ස්වභාවය දකින්න මේක ගැන විරාගය ඇති වෙලා නිරෝධය ඇති. ඉතින් ඒක ඒ විදිහට බලාගෙන යන්න. ඉතින් අර ශරීරයට මේ ආහාර නැතුව දුක දෙන්න එපා. ආහාරය භාවනා කරන්න ඒක පවත්තන්ට තත්ත්වයට ඒ ආහාර ප්‍රමාණය ගන්න. ඉතින් වැඩි ගත්තාම එතන කියනවා බඩ හිමත් වැඩි වෙලා ඉතින් භාවනා කරන්නත් බැරි වෙනවා. තව කාට හරි ප්‍රශ්න තියෙනවද? හොඳයි, අපි ප්‍රශ්න නැත්නම් අපි අද නවත්තමු. ලබන සතියට මම චූල වේදාල සූත්‍රය තෝරගත්තා. අපි ඊළඟ සුමාන චූල වේදාල සූත්‍රය බලමු. එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ડોક્ટર.
තෙරුවන් සරණයි ડોક્ટર.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.